හොඳයි. එහෙමනම් පින්වත්නි අද දවසේත් අපේ ධර්ම දේශනාවකට අහුන්කම් දුන්නා. මෙතුලින් යම්කිසි කෙනෙකුට ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා නම් එහෙම නැත්නම් තමන්ගේ කමඨහන් පිරිසුදු කිරීමේ උවමනාවක් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
දැන් අන්මියුට් කරන්න පුළුවන් මයික් එක තනිමැනියට මැසේජ් එකක් ඇවිල්ලා ඇති.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් මම ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්න දෙකක් ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ආශ්‍රයෙන්.
ඔව්.
දැන් ඔබ වහන්සේ පැහැදිලි කළා ධම්මවිචේ සම්බොච්චංගයේ ආශාස ප්‍රශාසය ඇසුරෙන් කොහොමද දියුණු කරගන්නේ කියලා. දැන් මම කරන්නේ පිම්බීම හැකිරීම. ඒ වගේම තවත් මෙතන මට හිතෙනවා හුඟක් හරිනත් යෝගීන් ඉන්නවා. ඒ අයට මෙන්න මට මේ හුඟක් වෙලාවට ආරම්භයේදීම ඒ නිමිත්ත නැතුව යනවා. නිමිත්ත කියන්නේ කර්මස්ථාන පිම්බීම හැකිරීම දැනීම. එතකොට ස්වාමීන් වහන්සේ ඊළඟට ශරීරයේ දැනීම හෝ ධාතු මනසිකාරය වගේ දෙයක් කෙනකොට අන්න ඒව ධම්මවිච සම්බොජ්ජංගයේ දියුණු කරගන්න ඒවා එකිනෙක පිළිබඳ විමසීම හරි නේද කියලා. ඒකම ඒක පොදුවේ කිව්ව තින් ඒ වෙලාවට දැනෙන්නේ කුමක්ද අන්නේ දෙය පිළිබඳව මේ විග්‍රහ කරන විමසිල්ලිමත් සිටීම හරි නේද කියන එක මගේ පළවෙනි ප්‍රශ්නය.
හොඳයි, අපි ඒකට උත්තර දීලා යමු. ඒ ආපු ප්‍රශ්නය නිවැරදියි කියන්න පුළුවන්. ඒක කියන්නේ දැන් අපි ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලියෙන් පටන් ගත්තත්, පිම්බීම හැකිලිම ක්‍රියාවලියෙන් පටන් ගත්තත්, නැත්නම් ධාතු ලක්ෂණ බලන්න කියලා පටන් ගත්තත්, ඒ හැම මට්ටමකදීම දිනු වෙන්නේ ධම්මවිචය කියලා කියන්න පුළුවන්. මුලින් අපි හොඳට සතිය පිහිටව ගත්තා. ඊට පස්සේ අපි ආරමුණ විමසලා බලනවා. එතන පිම්බීම හැකිලිම නම් අපි පාවිච්චි කරන්නේ. ඒත් පිම්බීමක් හැකිලිමක් මුලදී යොදාගත්තේ සතිය දිනු කරගන්න. දැන් එයා හිත එහෙම හෙදුවන්නේ නැහැ. එයා වර්තමාන කාලයේම මේ පැමිණෙන පිම්බීමක් දිහා බලනවා. පැමිණෙන හැකිලිමක් දිහා බලනවා. ඒතර ඒකම පාදක කරගෙන අපි සතිය දිනු කරගත්තා. ඊට පස්සේ ආශ්‍රයි එකතකින් කියනවා නම් ඒ පිම්බීම දිහා හොඳට මධ්‍යස්තව බලන්න. සුපරීක්ෂාකාරීව බලන්න. හැකිලිම දිහා හොඳට සුපරීක්ෂාකාරීව බලන්න. ඉතින් එතකොට තමයි පුළුවන්කමක් ලැබෙන්නේ මේ පිම්බීමේ තියෙන විවිධ ගති ලක්ෂණ තේරුම් ගන්න. පිම්බීමේ මුල ස්වභාවය, පිම්බීමේ මැද ස්වභාවය, පිම්බීමේ අග ස්වභාවය, හැකිලිම පටන් ගන්න කලින් තියෙන කුඩා මේ හිඩසක්, හැකිලිමේ මුල ස්වභාවය, මැද ස්වභාවය, අග ස්වභාවය, ඊළඟ පිම්බීම පටන් ගන්න කලින් තියෙන හිඩසක්, ඊට පස්සේ අපි හිතමු පිම්බීමක් කියන එකක් අපි සාමාන්‍යයෙන් සම්මුති වශයෙන් කියාගෙන හිටියට මෙතන තියෙන්නේ ඔන්න චලන රාශියක් කියලා ඔන්න තේරෙනවා. එහෙම නැත්නම් පිම්බීමේදී අපි තුමු නිකන් උණුසුමක් දැනෙනවා. හැකිලීමේදී සිසිලසක් දැනෙනවා. පිම්බීමේදී නිකන් තදගති රාශියක් දැනෙනවා. හැකිලීමේදී බුරුල් වීම රාශියක් දැනෙනවා. මේ වගේ අර තමන්ට දැනෙන ඒ තව තව සියුම් ගති ලක්ෂණ දැනෙනවා කියලා කියන්නේ ඒ උත්සාහයෙන් බලනවා කියලා කියන්නේ. එතන තියෙනවා ධම්ම විචයක්, එතන තියෙනවා වීරයක්. හොඳයි.
ස්වාමීන් වහන්සේ මම කිව්වේ දැන් ඒක අපි බොහෝ දිනකට පිම්බීම හැකිලීම හෝ ආනාපානේ නොදැනෙනවානේ මුලදීම.
එතකොට
ඊළඟට දැනෙන්නේ කුමක්ද? අන්න ඒක ධම්මවිචයෙන් විමසා බැලීම සුදුසුයි කියන එකයි මම නේද කියලා මම අහන්නේ ස්වාමීන් වහන්සේ.
ඔව්, එහෙම කියන්න පුළුවන්. ඔව්.
මේ සිතුවිලි බලනකොට ඒ සිතුවිලි විග්‍රහ කර බැලීම ධම්මවිචයේ කොටසක් නේද ස්වාමීන් වහන්සේ?
ඔව්. එතෙන්ට ආවේ නැහැ. මොකද අද අපි කායानुපස්සනාව ගැන කතා කරපු හින්දා අපි ඉදිරියේදී ඒ කොටස ගැන චිත්තානුපස්සනාවෙන් කොහොමද බොජ්ජංග දියුණු වෙන්නේ කියලා සාකච්ඡා කරද්දී අපි ටිකක් සාකච්ඡා කරනවා.
එහෙමයි. දෙවන ප්‍රශ්නේ තමයි දැන් අපි භාවනා කරන අවස්ථාවේ අපි දන්න දේවල් අහපු දේවල් කිසිම දෙයක් හිතට නොගෙන්නනේ අපි වැඩ කරන්නේ. භාවනාවෙන් ඉදිරියට ගියාම සාමාන්‍යයෙන් ඒ භාවනාවට අදාළව ධර්මයේ කියවනකොට ඒක කොහොමද අපි භාවනාවට අදාළවෙන් භාවනාවෙන් ඉගෙනගත්ත දේ මේකට අදාළ වෙන්නේ කොහොමද යනාදී විමසීම ධම්මවිජේම කොටසක් නේද ස්වාමින් වහන්සේ?
එහෙම කියන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. දැන් අතර මෙතෙන්දී අපි කතා කළේ ආනාපාන සතිය තුලින් කොහොමද ධම්මවිචය දිනු වෙන්නේ කියලා. හැබැයි ධම්මවිචය දිනු වෙන්න තව ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු අපි අහපු ධර්මය දිහා ධර්ම දේශනාවක් ගැන ඒ අදාළපු අහගත්තු කරුණු තව ටිකක් නුවණින් විමර්ශනය කරලා බලනවා. හොඳට තර්කානුකූලව හිතලා බලනවා. එතරම් ධම්මවිචය සම්බොජ්ජංගයක් වැඩෙනවා.
එතකොට මේ දෙක අන්‍යෝන්‍යව එකිනෙකට
උදව් කරනවා අනිවාර්යයෙන්ම. ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන එක ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. දැන් අපි ඇත්තටම මේ ආනාපාන සතියට මූලිකත්වයේ දීලා තමයි ධම්මවිචේ වැඩෙන ආකාරය දේශනා කළේ. නමුත් ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩා ගන්න තවත් ක්‍රම තියෙනවා. දැන් ඊට ඒ විතරක් නෙමෙයි. දැන් අපි ගත්තොත් සති සම්බොජ්ජංගේ වඩා ගන්න ඉතින් ආනාපානෙ විතරක් නෙමෙයිනේ. ඒකදී ඔන්න සක්මනේදී සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඊටසේ එදිනදා කටයුතුත් අපි හොඳට සිහියෙන් කරද්දී එතනදී සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ විදිහට මේක පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ මේ බොජ්ජංග ධර්ම හත දිනු කරගැනීමේ හැකියාව තියෙනවා.
ඒ ශාන්හස තේරුණා.
හොඳයි.
මේ උභාසය අර මගේ ප්‍රශ්නයට උත්තරේකුත් දෙයිද කියලා.
ඔව්. මේ ඔව් මට ඒක බලන්න බැරි වුණා රානි මෙනු. මම අනිත් දවසේ බලන්න.
තෙරුවන්
සරණයි.
තෙරුවන් ස්වාමීන් වහන්සේ දැන් ඊයේ පොයේ දිනේදී ඒ ධර්මානුශාසනාවකදී ඒ කියන්නේ දේශනා වුණා ඔය එක එක සිද්ධාති ගොඩක් තියෙනවා කියලා. දැන් අපි භාවනාව වඩාගෙන ගියාට දැන් අපිට බොජ්ජංග වෙන්වෙන් වශයෙන් ඒ සිත් අවබෝධ වුණා දැක්කා. තවම කුඩා ප්‍රමාණයකට විස්තර කරලා පැහැදිලි කිරීම වගේක් කරා. නමුත් ඒ සිත් අවබෝධ විය යුතුයි වගේ අදහසක් තමයි ධර්මදේශනාවේ
කියන්නේ.
ඒක ස්වාමීනාට ඒක අපේ අඩුපාඩුවක්. එතකොට අපි මේක දැකලා නැතිව
මට මෙහෙම කියන්න පුළුවන් අපිට පහළ නොවෙච්ච සිත් බලන්න අවශ්‍ය නැහැ. දැන් ඔය ගැන හොඳ සංවාදයක් බුදුරජාණන් වහන්සේ කරනවා මාළුන්කේ පුත්ත ස්වාමීන් වහන්සේත් එක්ක මාළුන්කේ පුත්ත සූත්‍රයේදී. පජ්ජිම නිකායේ තියෙන මාළුන්කේ පුත්ත සූත්‍රයක් එනවා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඔය මාර්ගය හරි ලස්සනට ඒ සැක දුරු කළා කල යුත්තේ මෙන්න මේකයි කියලා අපිට හරියටම පාරට දානවා. හරි අපි කියන්නේ ට්‍රැක් එකට දානවා කියලා. අන්න ඒ වගේ නොයෙකුත් පාරවල් තියෙද්දී නොයෙකුත් අවුල් සහගත ස්වභාවයන් තියෙද්දී ඒ අවශ්‍ය ටික මෙන්න මේකයි මෙන්න මේ ටික කරපල්ලා කියලා මේ මාළුන්කේ පුත්ත ස්වාමීන් වහන්සේට කියලා දෙනවා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකක් තමයි දැන් අපිට හිතන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් හිතන්න අපි දැකපු නැති ඒ වගේමයි දැන් දකින්නෙත් නැති ඉදිරියට දකින්න ඕමනාවකුත් නැති දකින්න ඕමනාවක් මේ දකින්න හම්බ වෙන්නෙත් නැති එබන්දු අරමුණක් තුලින් අපිට කෙලෙස් උපදිනවද මන්දිදිය මහත්තයාගේ අදහස මොකද්ද
ඔව් නේද අපිට එහෙම අවශ්‍ය නැහැ දැන් ඕවා ගැන වෙලා තියෙන ඔය සිත් හොයන්න ගියොත් එතන තමයි ප්‍රශ්නේ.
ඔව් ඒක තමයි. දැන් මේ බුදුරජාන් වහන්සේ මාළුන්කේ පුත්ත ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්නේ අරක. ඒතර බන්දු ජීව මහත්තයාගෙන් නම් ඇහුවේ මොකද දෙන උත්තරේ?
ඔව් ඒ අවශ්‍යතාවයක් නැහැ
සර්. නැහැ.
දැන් කෙලෙස් නැතුව අනිශ්චිත ස්වභාවයේ ඉන්නවා නම් තව මොනවටද එකට වදයක් දෙන්නේ?
ඔව් ඒ කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ අහන්නේ මේ අතීතයේ දැක්කෙත් නැති දැන් දකින්නෙත් නැති අනාගතයේ දකින්න උමනාවක් තමන්ගේ හිතේ ඇති වෙලත් නැති අනාගතයේ දකින්න වෙන්නෙත් නැති. ඒ බඳු රූප අරමුණක් නිසා අපිට කරදරයක් නැහැ. අපිට දුක පහළ වෙන්නේ නැහැ. අපේ හිතේ කෙලෙස් පහළ වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහටම කියනවා සද්ද ගැන, ওই විදිහටම රස ගැන, ඊළඟට ස්පර්ශ ගැන, ඊළඟට මනසට එන සිතුවිලි ගැන. ඉතින් ওই විදිහටම ඔක්කොම දේශනා කළා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පාර පැහැදිලි කළා දෙනවා. අනවශ්‍ය විදිහට මේ කෝටියක් තියෙන මේ ලෝකේ තියෙන තරම් දේවල් කරන්න අවශ්‍ය නැහැ. පොතේ තියෙන තරම් දේවල් ඔක්කොම කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන්නේ තමන් අත්දකින්න දේ තේරුම් ගන්න. තමන්ට අත්දකින්න ලැබෙන දේ තුලින් තමයි ඔන්න මේ ක්ලේශයක් පහළ වෙන්නේ. අපි අතීතයේ අත්දැකලා තුරණන් යමක් ඒක තුලින් ඔන්න ක්ලේශයක් පහළ වෙන්න පුළුවන්. ඒක ආයෙ මතක් කරගෙන ආයෙ ඔන්න එතනින් සැපත් දුකක් ක්ලේශයක් කෙලසීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මොහොතේ අත්දකින්න දෙයක් තුලින් මේ මොහොතේ මට යමක් ඇහෙනවා. මේ මොහොතේ මට යමක් පේනවා. ඒ තුලින් මම ඒක හරියට මේ ආවරණය කරගත්තේ නැත්නම් ඒ නිවැරදිව මගේ ඉන්ද්‍රයන් පවත් ගත්තේ නැත්නම් ඒ තුලින් මගේ හිත කෙලසෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ හිතේ ආසාවක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවලු ඒක මම බලන්න ඕනා කියලා හැම ආසාවක් තියෙනවා. ඒතට ඒක ගැන පරිකල්පනා කරමින් හිතේ බලාපොරොත්තු තබා ගනිමින් එතනොත් හිත කෙලසෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ඒතර අපි මේ අපිට ඒ අත්දැකීම පාදක කරගෙන තමයි එහෙමනම් අපේ හිතට දුකක් ඇති වෙන්නේ, අපේ හිත කෙලසෙන්නේ. ඉතින් අන්න ඒ කෙලසෙන අරමුණු පරාසය පමණක් තමන් අත්දකපු අත්දකින පරාසය පමණක් තමයි විපස්සනාවට බඳුන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ මාළුන්ගේ පුත්තු සාමින් වහන්සේට ඒ දහසකුත් එකක් නානක් ප්‍රකාරයේ අනිකුත් දේවල් අයින් කළා දාලා මෙන්න මේ කොටස විතරයි කරන්න තියෙන්නේ කියලා පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා සමහරවිට පොත්පත්වල මේ සිත් මෙච්චර ගානක් තියෙනවා, අර සිත් මෙච්චර ගානක් තියෙනවා, මෙච්චර චෛසික මෙච්චර තියෙනවා, මේවා මෙහෙම එනවා මෙහෙම එනවා කියලා ඉතින් පුදුම විදිහට ඔවා විග්‍රහ කරලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම විපස්සනාවට නැංවිය යුතුයි කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඒකයින වැරදි අර්ථකථනයක්. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා මෙන්න මේ කොටස අත්දකින්න කොටස අත්විඳපු කොටස එතනින් තමයි දුකක් ඇති වෙනවා නම් දුකක් ඇති වෙන්නේ එතන තමයි අපි විපස්සනාවක් කරන්න තියෙන්නේ. ඉතින් ඒක ඇත්තම මහාසී සයාඩෝ සාමීන් වහන්සේත් ඒ උන්වහන්සේගේ ඊටාම වටිනා ග්‍රන්ථයක් සම්පාදනය කරලා තිනවා විපස්සනා ණය ප්‍රකරණේ කියලා. එතෙන්දිත් ඔය මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේත් එක්කේ බුදුරයන් වහන්සේ කරන සංවාදය හොඳට විදහා පෙන්වලා තිනවා.
මෙහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි.
හොඳයි.
මාසෙට
දරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටළුව එඩ්වඩ් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ආනාපාන සති සූත්‍රයේ කායානුපස්සනාව වේදනානුපස්සනාව දේශනා කරනකොට ඉතින්දී කියන්නේ නැහැ මේ මුට්ට සති තියෙන කෙනාට ඒ ටික කියන්නේ නැහැ කියලා. එතකොට මුලදීම දේශනාවේ එක කියන්නේ නැතුව චිත්තානුපස්සනාව පටන් ගන්නකොට මේ ආනාපාන සතිය මුට්ට සති තියෙන කෙනෙකුට කියන්නේ නැහැ කියන එක කියන්න විශේෂ අපි ධර්මයේ ඒ කියන්නේ භාවනාව කරගෙන යන කෙනෙක් විදියට දැන් කායानुපස්සනාවේදී අපි විදර්ශනාව ඒ අර දැන් ස්පර්ශ නිරෝධයක් වගේ තැනකට අපි එන්න ඕනද, එහෙම නැත්නම් විදර්ශනාවේදී එහෙම එන්න ඕනේ නැද්ද, චිත්තानुපස්සනාවේදී විතරක් අපි ඒ විදර්ශනාව සිතගෙන බලනකොට විතරක් ඒ සතිය වවත්තන්න ඕනද කියන වගේ ගැටලුවක් මගේ හිතේ තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම කියන විශේෂ බුදුරජාණන් වහන්සේ එතෙන්දී එක මේ චිත්තානුපස්සනාවේදී මුට්ට සතියක් ගැන කතා කරන්න විශේෂ හේතුවක් තියෙනවා කියලා පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං
සරත්තුයි. ඒක තමයි ඇත්තටම දැන් මුට්ටස් දැන් අපි මහත්තයා කියන කොටස ගත්තොත් මෙන්න මෙතන තමයි ඒක සඳහන් වෙන්නේ. දැන් මේ චිත්තානුපස්සනා චිත් මේ කියන්නේ යස්මින් සමේ බික්කවේ බික්ක චිත්තපටි සංවේදී අස සිසාමිත සික්කති කියලා දැන් මේ චිත්තානුපස්සනා විස්තර කරනවා. ඊළඟට අභිප්‍රමෝදයන් චිත්තං සමාදාහං චිත්තං විමෝචයන් චිත්තං මේ විදිහට මේ චිත්තානුපස්සනා කොටස විග්‍රහ කරලා එතෙන්දි කියනවා නාහං බික්කවේ මුට්ටස්සපිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි. තස්මාතිහ බික්කවේ චitte චිත්තානුපස්සී තස්මින් සමේ බික්ක විහෙරති. මේ විදිහට විස්තර කරනවා. ඒකයි මමත් මේ කොටස විස්තර කරද්දී මතක් කළේ අපි චිත්තානුපස්සනාවක් වඩන්න එකපාරටම උත්සාහවත් වෙලා ඒ තරම් සාර්ථක වෙන්නේ නැහැ. මොකද අපි තුල තාම සතියක් දිනුන වෙලා නැහැ. කොහොමද මේ සතිය දිනු කරන්නේ කියලා අපිටම කිසිම අත්දැකීමක් නැහැ. ඊළඟට සතිමත් බව දිනු කරද්දී අපි මොන අන්දමින්ද අපේ හිත හැසිරවිය යුත්තේ? අරමුණක් කියලා කියන්නේ මොකද්ද? අරමුණෙන් අරමුණ දැනගන්නවා කියලා කියන්නේ මොකද්ද? අරමුණ දිහා අපි බැලිය යුතු දෘෂ්ටි කෝණය මොකද්ද කියලා අන්න ඒ පරතෝ බැල්ම අනුන්ගේ දෙයක් දිහා වගේ බලනවා ඒ බලන බැල්ම කියන අපිට අත්දැකීමක් නැත්තම් ඒ කියන්නේ තාම චිත්තානුපසනාවට අනේකේ තේරුමක් නැහැ. ඊළඟට මේ එන අරමුණ දිහත් සූක්ෂමව බලන්න පුළුවන් ගතියක් තාම අපිට තුල දිනුනලා නැත්තම්. ඒ කියන්නේ අරමුණ අපිට හඳුනගන්න තාම තේරෙන්නේ නැහැ. මේක අහවල් අරමුණේ කියලා තේරෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් ඒත් ගිහිල්ලා වැඩක් නැහැ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ නිකන් අනුතරංගවීමක් කරලා තේනවා. මේ දියුණු නැති සතියක්. ඒ වගේමයි තාම වඩා වර්ධනය කරගත්ත නැති සම්පජඤ්ඤයක් තියෙන මට්ටමකදී තේරුමක් නැහැ කියලා චිත්තානුපස්සනාව කරන එක. හැබැයි ඉතින් ප්‍රමාණිකෝලව කෙනෙක් කායනුපස්සනාව වඩමින් ඉන්නකොට ඔන්න ඉබේටම වගේ වේදනානුපස්සනාවට යැවෙනවා. ඒකෙත් සමහරාලාට කාලය ගත කරනකොට ඔන්න දන්නේම නැහැ චිත්තානුපස්සනාවට ගිහිල්ලා. අන්න එතන හරි ලස්සන නැත්තම් හරි ක්‍රමානුකූල ස්වාභාවික වර්ධනයක් තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට අපි අර බණ අහලා තියෙද්දි පොත් බලලා තියෙද්දි මේක තමයි ඊළඟ පියවර කියලා දන්නකොට අපි හරි ඌමනාවක් තියෙන ඊළඟ පියවරට ඉක්මනට යන්න. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි මේ දැන් කරන වැඩේ දැන් වඩන භාවනා හොඳට උද්‍යෝගයෙන් පිළිවෙලට ඒක වැඩෙන්න කාලය අරගෙන වඩන්නයි තියෙන්නේ. තසේ අපි ඒ ක්‍රමානුකූලව ඒ කටයුත්ත කෙරුණා නම් ඊළඟ පියවරට යනවා කියන එක ධර්මතාවක්. ආයි අපි හිතුවත් නැතත් ඊළඟ පියවරට අපි යොමු වෙනවා. ඒක තමයි ධර්මයේ තියෙන ඕපනයික ගුණය. අපි ඊළඟට එකගෙන යනවා ඊළඟ කොටසට. ඒක දිනු කරගෙන යනකොට ඊට පස්සේ තියෙන කොටසට අපි එකගෙන යනවා. ඕපනයික ගුණය. යන්නේ වගේ තමයි දැන් කායानुපස්සනාවෙන් අපි ඒ අවශ්‍ය කරන මේ මූනික කුසලතාවයන් දිනු කරගෙන යනකොට වේදනානුපස්සනාවකුත් තරහා ගියා නම් ඒකනොත් යම් පමණකට මේ කුසලතාවයන් දිනුනා එනකොට ඊට පස්සේ පුළුවන් වෙනවා ඔන්න චිත්තානුපස්සනාවට පිවිසෙන්න. මෙතෙන්දී ඇත්තටම දැන් කය දිහා හිතින් බලනවා කියන එක එකාතකින් එච්චර අමාරු නෑ. හිතන්න කයට හුස්ම ගන්න ඉඩ දීලා ඒ ගැන දැනුවත් වෙනවා. නැත්නම් කයට ඇවිදින්න ඉඩ දීලා ඒ ගැන දැනුවත් වෙනවා. කයේ යම්සි වේදනාවන් පහළ වෙලා තියෙනවා ඒක ගැන අපි හිතින් දැනුවත් වෙනවා. ඉතින් බැලුවාම එච්චරම මාරු නෑ. හැබැයි හිතේ පහළ වෙන සිතුවිලි ගැන හිතින්ම ඕනේ දැනුවත් වෙන්න. ඉතින් ඒ අවස්ථාවේදී තියෙනවා පොඩි සූක්ෂම ගතියක්. අපිට බොහොම යහුසුලුව ඒ පහළ වෙන විවිධ සිතුවිලි දිහා පැත්තෙන් ඉඳගෙන බාහිරව බලනවා වගේ වෙන කෙනෙක්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන්න පුළුවන්කමක් තාම අපි තුල ගොඩ නැගිලා නැත්තම් මේ කටයුතු කරන්න අමාරුයි. අනිත් එක තමයි දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය වගේ ක්‍රියාවලියක් අපිව මුලා කරන්නේ නැහැ. දැන් ඒක චිත්‍රපටියක් බලනවා වගේ සින්දුවක් අහනවා වගේ වැඩක් නෙමෙයි. මේ ක්‍රියාවලිය බොහොම උපේක්ෂා සහගත අරමුණක්. ඒක දිහා අපි වීරයෙන් ඕනේ බලන්න, උමනාවෙන් ඕනේ බලන්න. නැත්තම් අපේ හිත වෙන කොහෙදෝ දුවනවා. අපි මේ වීරයෙන් උමනාවෙන් සතියෙන් සම්පජඤ්ඤයෙන් ඒ අරමුණ දිහා බැලුවොත් ඉතින් යන්න පුළුවන්. නමුත් හිතේ එන අරමුණු එහෙම නෙමෙයි. ඒ වෙලාවල හරිම මුලා කරන සුළුයි. ඒ වෙලාවල සමහරට සරාගී සිතුවිලි. සමහරට හිතේ යන කේන්තියක්. ඉතින් මේවා දිහා අපි බලාගෙන ඉන්නකොට අපි ගාව තියෙන සතිය දුර්වල නම් අපිට මේක හඳුනගන්න නිවැරදිව බැරි නම් අපි දන්නේම නැතුව ඒකට ඇදිලා යනවා. අපි දන්නේම නැතුව ඒකට උල්පන්දන් දෙන්න පටන් ගන්නවා. අන්තිමට අපි ගාව තිබිච්ච අර සතිමත් පදනම බිඳ වැටිලා ඒක බොඳ වෙලා ගිහිල්ලා ඒක දියාරු වෙලා ගිහිල්ලා අන්තිමට අපි ප්‍රපංචයක පැටලෙනවා. ඉතින් අන්නේ අවදානම තමයි තියෙන්නේ. ඉතින් ඒ අවදානමක් නැහැ නිවැරදිව යම්ස කෙනෙක් කායනුපස්සනාවකින් වේදනානුපස්සනාවකින් ඒ අවශ්‍ය කරන කුසලතාවයේ දියුණු කරගෙන ඊට පස්සේ චිත්තානුපස්සනාවට යනවා නම් ඒක ස්වාභාවිකව ලස්සනට යට කරගෙන යන්න හැකියාව ලැබෙනවා. එතකොට යාට සරාගී හිතක් කියන එක සරාගී හිතක් පමණයි. නැත්තම් නෛෂ්ක්‍රම්‍ය හිතක් කියන එක යාට නෛෂ්ක්‍රම්‍ය හිතක් පමණයි. ද්වේෂසහගත හිතක් කියන එක යාට ද්වේෂසහගත හිතක් පමණයි. මෛත්‍රීසහගත හිතක් කියන එක යාට මෛත්‍රීසහගත හිතක් පමණයි. යා මෛත්‍රිය වර්ධනය කිරීමක්වත් නෛෂ්ක්‍රම්‍ය වර්ධනය කිරීමක්වත් එහෙම කරන්න යන්නේ නැහැ දැන්. ඒ වගේමයි ද්වේෂය හෙලා දැකීමක්වත් රාගය හෙලා දැකීමක්වත් එහෙම කරන්න යන්නෙත් නැහැ. මේ වෙවිලා හුදෙක් ඇති වෙලා නැති වෙලා යන සංස්කාර ධර්මයන් කියන පදනමේ ඉඳලා තමයි යා දැන් බලන්නේ. ඉතින් එතන තියෙනවා බොහොම ගැඹුරු දෘෂ්ටි කෝණයක් එතන තියෙනවා. හොඳයි.
බොම්පින්ග් සයිමන්ස් අර වංචීව මොහොත් දීප උත්තරේ සමින්වංශ පොඩ්ඩක් මම නිකන් මේ පොඩ්ඩක් ආගමෙන්ට එකක් සමතරකයක් නෙවෙයි සමින්වංශ. අර දැන් අපි සාමාන්‍යයෙන් ධම්මචක්ක පවත්වන සූත්‍රයේම මේ අර යන්ති සමුය ධම්මෝ සම්බන්ධ නිරෝධ ධම්මං කියන එකම මෙච්චර කල්පිතන් හිටියේ අර මේ අපි සාමාන්‍යයෙන් හැම ඒ කියන්නේ ධ්‍යාන මට්ටම් 8යි ඒ හැම එකක්ම මේ නිරෝධ ධර්ම කියලා අවබෝධ කරගන්න ඕන කියලා එක්කන දැන් සාමාන්‍ය කාම ලෝකේ ඉන්න අපිට මේ ඒ කාම ලෝකයෙන් තොර රූප ලෝක අරූප ලෝක ගැන අපිට ඒ චිත්තයන් ගැන අවබෝධයක් අපිට ලබන්න අමාරු වෙන්නේ මේ ඉන්න කාම ලෝකේ තුළ. එහෙම චිත්තයන් අපිට දැන් දැනට කාම ලෝකයේ තුල පහළ වෙන චිත්තයන් අපිට පහළ වුණේ නැහැ කියලා ඒ ගැන අපි ධර්මයේ තුල දකින්න බැරි වුණොත් අපි යම් තැනක නිකන් අර මේ තාවකාලිකව ඒ කියන්නේ දැන් සාමාන්‍ය ගන්න තීත්‍යකෝ වගේ කාම ලෝකයෙන් රූප ලෝකයට ගිහිල්ලා ඒ රූප ලෝකයෙන් අරූප ලෝකයට නොදැක එතන හිර වෙන බවක් වගේ දකිනවා කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ ඒ ගැන පොඩ්ඩක් ඇදලි කරා නම් කොහොමදින් ස්වාමීන් වහන්සේ
හරි ඉතින් අතරම දැන් ඒක තමයි මටත් හිතුනේ දැන් අතරම මේ දැන් රහතන් වහන්සේලා තුල වුණත් සෑහෙන පිරිසක් ඉඳලා තියෙනවා මේ ධ්‍යාන නැතුව උන්වහන්සේට ධ්‍යාන විශේෂයෙන් නැහැ පුබ්බේ නිවාසානුස්සතියක් ඒව මොකක්වත් නැහැ චුතුපපාත ඥානයක් මොකක්වත් නැහැ හැබැයි රහත් වෙලා ඉතින් ඔය ගැන ප්‍රශ්නත් නගලා තිනවා يعني සුසීම කියන සාමින්වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සාමීනි මේ භාගතුන් වහන්සේ ගාව මේ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා තමන්ගේ අරහත්ත්වය ප්‍රකාශ කළා හැබැයි ඉතින් උන්වහන්සේලාට පුබ්බේ නිවාසානුස්සතියක් ඇත්තෙත් නැහැ ඊළඟට අභිඥා ඇත්තෙත් නැහැ චතුප්පාද ඥානයක් ඇත්තෙත් නැහැ ඒ ධ්‍යාන උපයෝගී කරගෙන ගන්න ඒ අභිඥා මට්ටම් ඒ මොකක්වත් නැහැ ඉතින් මේක වෙන්න පුළුවන්ද ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුලින්ම ධම්මට්ටිති ඥානයක් එනවා ඊට පස්සේ විපස්සනා ඥානයක් එනවා ඉතින් මෙන්න මේ විදිහට අර විපස්සනාව දියුණු කරගෙන යනකොට අරවා ඇවිල්ලා නිකන් අතුරුඵල ඒවා ආවත් එකයි නාවත් එකයි යා හැකි යන්න පුළුවන් නෙවරදී ප්‍රඥාව මූලික කරගත්ත මාර්ගයක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ධන තිබිය යුතුමයි, ඒවත් අනිවාර්යෙන් විපස්සනා කළ යුතුමයි කියලා එහෙම ඉතින් දේශනාවක් නැහැ. මේ ධන වඩලා ධන විපස්සනා කරලා යන මාර්ගයකුත් තියෙනවා. ධන වඩන් නැතිව කෙලින්ම විපස්සනාව හරහා සතිපට්ඨානය දිනු කරගෙන යන මාර්ගයකුත් තියෙනවා. ඔය වගේ එක මාර්ගයක් කියලා නෙමෙයි මාර්ග රැසක් තියෙනවා. දැන් තවත් විස්තර කරනවා නම් එක්තරා අවස්ථාවකදී එක භික්ෂුන් වහන්සේ නමක් රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතන ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට යනවා. ගිහිල්ලා අහනවා ස්වාමීනි මේ කොහොමද චිත්ත පාරිශුද්ධියක් ඇති කරගත්තේ? ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම මේ සතර මහා ධාතුන් උපාද වය වශයෙන් දැකගත්තා ඒකෙන්ම මම චිත්ත පාරිශුද්ධියක් ඇති කරගත්තා. දැන් මේ උත්තරේ ගැන අර ප්‍රශ්නේ අහපු ස්වාමීන් වහන්සේට ඒ තරම්ම පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. හොඳයි කියලා තව ඊළඟ රහතන් වහන්සේ කෙනෙක් ගාවට යනවා. ඉතින් උන්වහන්සේගෙන් අහනවා කොහොමද ඔබ වහන්සේ චිත්ත පාරිශුද්ධියක් ඇති කරගත්තේ? ඒතර ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා මම මේ පංච උපාදානස්කන්ධය හොඳට තේරුම් අරගෙන ඒක විපස්සනාවට වඩලා එතනින් තමයි මම චිත්ත පාරිශුද්ධියක් ඇති කරගත්තේ. දැන් ඊට පස්සේ ඒ උත්තරේ ගැනත් ඒ ප්‍රශ්නේ අහපු ස්වාමීන් වහන්සේට ඒ තරම්ම පැහැදීමක් නැහැ. උන්වහන්සේ යනවා තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට. ඒ ස්වාමීන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේම අහනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා මම ආයතන සම්බන්ධයෙන් මේ ආයතනවල උපාද වය දැකලා නැත්නම් සමුදය වය දැකලා එතනින් තමයි මම චිත්ත පාරිශුද්ධියක් ඇති කරගත්තේ. ඉතින් ඒ ප්‍රශ්නෙට ඒ පිළිතුරත් අර ස්වාමීන් වහන්සේට සෑහීමටපත් උන්නේ නැහැ. ඔන්න තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට යනවා. උන්වහන්සේගෙන් අහනවා. ඉතින් එතකොට උන්වහන්සේ දෙන පිළිතුර තමයි සම්බන්තං යංගින්ජ සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. උන්වෝක මන් තේරුම් ගත්තා. මේ මොකක් හරි හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඕනම දෙයක් තියෙනවා නම් ඒක රූප වෙන්න පුළුවන්, වේදනා වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංස්කාර වෙන්න පුළුවන්, විඥාන වෙන්න පුළුවන්, ආයතන පැත්තෙන් කියන්න පුළුවන් ඕනම දෙයක්. එක පැත්තක් කියලා නැහැ, මොකක හරි වුණත් කමක් නැහැ. ඒ ඕනම එක මම දැක්කා යමක් හේතුපත්‍යයෙන් හටගෙන තියෙනවා නම් ඒක නිරුද්ධ වෙලා යනවා. මේක දන් දැකීම නිසා ඔන්න මගේ චිත්ත පාරිශුද්ධියක් ඇති වුණා. දැන් මේ ස්වාමීන් වහන්සේ තවත් පැටලෙනවා මේ. ඒ කියන්නේ පිළිතුර මේ එක එක රහතන් වහන්සේලා එක එක පිළිතුරු දෙන්නේ. ඉතින් එතකොට ප්‍රශ්නේ අහපු ස්වාමීන් වහන්සේ තවත් පැටලෙනවා. ඊට පස්සේ යනවා බුදුරජාණන් වහන්සේ ගාවට. දැන් බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. කියනවා මෙන්න මෙහෙම දෙයක් තමයි මට උනේ කියලා. ඉතින් එතකොට තමයි බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙන්නේ අර කෑල ගහේ උපමාව. ඒ කෑල ගහ එක්කෙනෙක් දකින්න අවදීයේදී ඒ කෑල ගහේ හොඳට මල් වැවිලා මල් පිපිලා කොළ එහෙම තියෙන බොහොම සශ්‍රීක මට්ටමකින් කෑල ගහ දකින්නේ. තවත් එක්කෙනෙක් දකින්නේ මල් නැති කාලෙදී. තවත් එක්කෙනෙක් දකින්නේ මල් කොළ ඔක්කොම හැලිච්ච නිකන් මේ වියලි අවස්ථාවේදී. ඉතින් මේ වගේ විවිධ අවස්ථා වලදී එක එක අය දැකලා තියෙන හැම එකම කෑල ගහ. ඉතින් අන්න ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා. ඉතින් මේ එක එක කෙනෙක් එක එක තමන්ට ගෝචර වෙච්ච භූමියෙන් තමයි ඒ අය තමන්ගේ චිත්ත පාරිශුද්ධියක් ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා හැම එකම දැනගත යුතුයි කියලා නීතියක් නැහැ. අපිට ගෝචර වෙන අපිට හොඳට අවබෝධ වෙන පැත්තෙන් ඒක තව තව ගැඹුරට යෑම තුළින් ඒ චිත්ත පාරිශුද්ධියක් ඇති කරගන්න පුළුවන් බව ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා එක එක ස්වාමීන් වහන්සේලා තමන්ට ගෝචර වෙච්ච තමන්ට වැටහිච්ච පැතිවලින් දේශනා කරනවා ඇති. ඉතින් අපිත් තේරුම් ගන්න තියෙන්නේ මට කොයි පැත්තෙන්ද හොඳට වැටහෙන්නේ? මට හොඳට තේරෙන්නේ කොයි විදිහටද? මට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ කොහොමද? උගාද් දේවල් අහලා තිබීම නෙමෙයි මම ප්‍රායෝගිකව වඩලා තියෙන්නේ මොකද්ද? ඒ ප්‍රායෝගිකව මම ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන්නේ මොකද්ද කියන එතෙන්ට මූලිකත්වය දීලා, එතෙන්ට වටිනකමක් දීලා ඉස්සරහට යන්නයි තියෙන්නේ.
බොහොම පින් සාහිවංශ අවස්ථාව ලබා දුන්නට නාලිකාව පවත්වාගෙන යන කටයුතු බොහොම පින්
සාහිවංශ හොඳයි.
ඊළඟ තහම් ගැටලුව චාන්ත්‍රිකා අශෝක ඉදිරිපත් කරන්න පුළුවන්.
සර්වං සර්ණයි ස්වාමීන් වහන්ස.
ඔව්.
භාවනාව කරලා තමයි එතකොට මගේ මේ මම කරන්නේ ආනාපාන සතිය මේ හුස්ම එක පහල යන එක මෙනෙහි කරන්නේ. නමුත් ස්වාමීනස හුස්ම දෙක තුනක් වගේ මෙනෙහි කරනකොටම ඉරිය මේ හුස්ම නොදැනි යනවා. මම දැනගන්නේ මේ සිතුවිලි වගේන මම අවදීන් ඉන්නේ. නමුත් මේ ස්වාමීන් වහන්සේ මේ හුස්ම දෙක තුනකින්ම මට හැම වෙන්නේ මම මේ භාවනාව වරද්දගෙනද නැත්නම් මගේ භාවනාව හරිද කියන එකයි පළවෙනි
ප්‍රශ්නේ. මට දැනගන්න පුළුවන්ද සක්මන් භාවනාව කොච්චර කරනවද කියලා?
මන්පාන විනාඩි 20ක් 30ක් විතර කරනවා. ඒ කරනකොට මම හොඳ සිහියෙන් මම ඉන්නවා කියලා මට තේරෙනවා. මොකද තද වෙන තැන් ගෙන යෑම මේ සියල්ල මම හොඳින් අවබෝධ කරගන්නවා.
හරි.
ඊට පස්සේ තමයි මම පරයන්කෙට ඉන්නවා.
හරි. මේ තව ටිකක් සක්මනේ වැඩි කරන්න. විනාඩි 20 නෙමෙයි 30ක් කරන්න, 35 40 එහෙම කරන්න. මොකද සක්මන ටිකක් මදි. සක්මන වෙනුවට මම කියන්නේ ගිහිලා තියෙන ටික සමාධිය පැත්ත තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. සක්මනත් තව ටිකක් ඉස්සරහට අරගත්තොත් අපිට පුළුවන් සතිය ඉස්සරහට ගන්න. ඒ කියන්නේ අවදිමත් ගතිය හොඳට එතකොට ඉස්සරහට එනවා. ඒ අවදිමත් ගතිය වැඩි නම් සතිමත් ගතිය වැඩි නම් අපිට පුළුවන් ඔය ඇවිල්ලා තියෙන බාධකයේ ජය අරගෙන හොඳට එතෙන්දිත් අවදියෙන් යන්න හැකියාව තියෙනවා.
හරි, අපි ඊළඟ කෙනාට අවස්ථාව දෙමු. ශාන්ති මෑණියන්ට අවස්ථාව ලැබෙනවා.
ඔන්නිය කුහ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද දින ධර්ම දේශනා කළ පරිදි භාවනා කරගෙන මම ආනාපාන සතිය යන විට සත්පුජ්ජෝ විදිහටම වැඩිලා තියෙනවා මට. ඉතින් වැඩිලා සමාධියට පත් වෙන අවස්ථාව බොහොමයි. නමුත් උපේක්ෂා tattiyataක් නොපත් වෙලා තියෙන කියලා මට තේරෙනවා. උපේක්ෂා tattiyedii පත්තු නිකම්ම බලන්නේ ඉන්නකොට කිසිම අරමුණක් නෑ. හැබැයි අවදියෙන් තමයි ඉන්නේ. නමුත් හිස් බවක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. එවිට කිසිවක්ම නෑ කියලා තමයි හිතට දැනෙන්නේ. ඉතින් ටික වෙලාවක් ඉන්න පුළුවන්. ඊට පස්සේ කුමක් මං කරන්න ඕනේ කි ස්වාමීන් වහන්සේ? ඒක විඥානීය නැති නිසා මම හිතනවා ඒ අවස්ථාව අනිදසුන් විඥානය. මට එහෙම තියෙන්නේ අනික නිමිතිත් දැකීසන් අනිමිත් සමාධිය වගේ එක වැටෙනවා. ඒක මට තේරුම් ගන්න දෙන්න ස්වාමීන් වහන්සේ කියන චරණයි.
හොඳයි. ඉතින් නිමිති නැහැ කියලා කියන එකේදී අනිමිත්ත පැත්තක් ඉතින් තියෙනවා කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි විපස්සනාවක් වඩාගෙන යනකොට ඒ අපිට පෙනෙන දැනෙන හැම අරමුණක්ම ටික ටික විපස්සනාවක් වෙන්න ඒතර ඒවායේ නිමිති ගන්න බැරි තරමට මේවායේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න පුළුවන්. මේ බොහොම යහුසුළු ඇතිලා නැතිලා යනවා. ඉතින් එතකොට ඒ තියෙන බොහොම යහුසුළු භාවය නිසා ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය නිසා දැන් මේකේ වර්ණයක් හෝ මේකේ සටහනක් හෝ හැඩහුරුකමක් මේ මොකක්වත් ගන්න විදිහක් නැහැ. ඒ තරමට අනිත්‍යයි. ඉතින් මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වුණා නම් හිත නිදහස් වෙන්නේ ඒ නිමිති නොගැනීම තුලින්. ඒකයි ඒකට කියන්නේ අනිමිත්ත චේතෝ විමුක්තියක් කියලා. අනිමිත්ත සමාධියක් කියලා. ඒතකොට අනිමිත්ත සමාධියක් වැඩෙන අවස්ථාවකදී හිතේ අරමුණු එතකොට ග්‍රහණය කිරීමක්, උපාදාන කිරීමක් වහක්වත් නැහැ. හිත අරමුණු නිමිති ඇසුරු කරන්නේ නැහැ. ඒතකොට හිත නිකන් හිස් වගේ තමයි දැනෙන්නේ. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ මේක මේ නෙගටිව් පැත්තක්. මෙතන ඍණාත්මක පැත්තක් මෙතන නැහැ. මෙතන බොහොම ධනාත්මක පැත්තක් තියෙන්නේ. හිත කෙලෙසුන්ගෙන් හිස්. ඒ වගේමයි නිමිති වලින් දැන් හිත ව්‍යාකූල වෙලා නැහැ. නිමිති වල හිත පැටලිලා නැහැ. නිමිති වලට වටිනකම් දීලා නැහැ. හිතට එන සංඥා වලට පුජ්‍යලයක් සත්වයක් ආරෝපණය කළා නැහැ. ඒ නිසා මෙතන ලොකු ප්‍රඥා පදනමක් මත තමයි නිමිති නොගැනීමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ නිමිති නොගන්නා මට්ටමක් හැදෙනකොට මුලදී අපි මොකක්වත් කරන්නේ නැතුව මේ தත්ත්වය හොඳට හැදෙන්න දෙන්න ඕනේ. ඒ අනිමිත්ත සමාධිය තව දියුණු වෙන්න දෙන්න ඕනේ. හිතන්න විනාඩි 10ක් දැන් මේ தත්ත්වේ ඉන්න පුළුවන්. මේ தත්ත්වේ ප්‍රමාණවත් නැහැ. තව ටිකක් ඕක දියුණු කරන්න ඕනේ. කියන්නේ විනාඩි 15ක් ඊට පස්සේ ඉන්න පුළුවන්ද කියලා බලනවා. විනාඩි 20ක් ඉන්න පුළුවන්ද කියලා බලනවා. විනාඩි 30ක් ඉන්න පුළුවන්ද කියලා බලනවා. විනාඩි 45ක් ඉන්න පුළුවන්ද කියලා බලනවා. සාමාන්‍යයෙන් විනාඩි 45ක් විතර වගේ ඉන්න පුළුවන් නම් ඒක ප්‍රමාණවත්. ඒ කියන්නේ මේ විනාඩි 45ම ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන නිමිති ගන්න නැතිව උදේකලාව විවේකයෙන් හිතට ඉන්න දෙන්න විතරයි තියෙන්නේ. හිත බැරි වෙලාවත් වෙන අරමුණක නිමිත්තක් ගත්තොත් ඒක හිමීට අත්හැරලා දාන්න. ආයෙත් හිතට විවේක වෙන්න දෙන්න. නිමිති නොගෙන ඉන්න තත්වයට හිතපත් කරගන්න. ඉතින් මේ නිමිති නොගන්නා තත්වය බහුලීකృత කරන්න අවශ්‍යයි. එතකොට තමයි ඒකේ හිතනික රෙජිස්ටර් වීමක් නැත්නම් හිත ඒකේ හොඳට පැලපදියම් වීමක් එහෙම නැත්නම් හිත ඒක ඒ தත්ත්වය හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ. මොකද හිතට තාම මේක පුරුදු නැහැ. නුහුරුයි. ඒක අපි හුරු කරලා දෙන්න ඕනේ. යාට පුරුදු කරලා දෙන්න ඕනේ. මෙහෙමත් ඉන්න පුළුවන් කියලා අපේ හිතට ඒත්තු ගැන්වෙන්න ඕනේ. අන්න ඒ ඒත්තු ගැන්වෙන තාක් අපි මේ සමාධිය දිනු කරන්න ඕනේ. පස්සේ ඒත්තු ගැන්වුණාට පස්සේ ඊට පස්සේ පුළුවන් ඊළඟ පියවරට යන්න. එතෙන්දී අපි මේක කැඩෙන්න ඉඩ හරින්න ඕනේ. මුලින් දියුණු කරා ඊට පස්සේ කැඩෙන්න ඉඩ හරිනවා. කැඩෙන්න ඉඩ හරිනවා කියන්නේ දැන් මේ ගැඹුරක ඉන්නේ නැතුව මේක ටිකක් මතු පිටට ගේනවා. ගැඹුරු සමාධියක ඉන්නේ නැතුව නොගැඹුරු සමාධියක ඉන්න උත්සාහන්ත වෙනවා. එතකොට ඔන්න ආයෙ කැඩෙනවා. එතකොට ආයෙත් නිමිති ගන්නවා. එතකොට තමයි අන්න විපස්සනාවක් සිද්ධ වෙන්නේ. එතකොට තමයි අන්න කෙලෙස් දැකීමක් නැත්තම් ඒ බැඳීමක් සිද්ධ වුණාම උපාදානයක් සිද්ධ වුණාම ඒක තේරුම් අරගෙන අතහැරීමක් සිද්ධ වෙන ඔන්න ඔය මට්ටමේ. ඒ නිසා මුලින් ඔය සමාධිය දියුණු කරන්න පස්සේ දියුණු කරගත්තට පස්සේ පුළුවන් ඒක නොගැඹුරු කරමින් කැඩෙන්න ඉඩ හරිමින් තව ඉස්සරහට යන්න පුළුවන්. මම
ඒක හරි. එතකොට ඊට පස්සේ ටික වෙලාවක් ඉන්න හින්දා නිදුණු ගමන් නැවත අරමුණක් එනවා. එනවා.
ඊළඟට අහම් ගැටලුව විශාඛා විධාන පතරණ සිත්පත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ ආපෝහසේකේ ධර්මදේශනාව අනුව අර බොජ්ජංග ධර්ම මේ ආස්වාස ආනාපාන සතිය කරගෙන යනකොට බොජ්ජංග ධර්ම වැඩිනවා තේරෙනවා. ඊට පස්සේ එහෙමම ගාක් ඉක්මනට උපේක්ෂා සත්‍යයකටත් එහෙම දැන් උපේක්ෂාවකුත් දැනෙනවා. ඊට පස්සේ ඒ වගේ දැන් ඒ විලාවට අර මේ මහමෝදේ මැද ඉන්නා වගේ ගතියක් මම ගිහිල්ලා නැහැ එහෙම ගතියක් වගේ දැනෙනවා.
ඔව්
මේ එතකොට ඒ වගේ සමහරලාට බබින් අර පොරොප්පයක් වතුර දාපින් උඩට පහළට යන මේ එහෙම ගතියකුත් දැනෙනවා.
ඔව්
එහෙම හුඟක් සෑහෙන වෙලාවක ඉන්න පුළුවන් හිත පිරිසුදුක ඔය තියාගත්ත නම් සාමාන්‍යයෙන් අනිත් වෙලා ඒ කියන්නේ එතනදීසේ හිත පිරිසුදු තීතරමට අර විදියට ප්‍රේක්ෂාවෙන් ගොඩක් වෙලා ඉන්න පුළුවන්.
හරි.
ඒ තමයි සමහර වෙලාවට එහෙම ඉන්නකොට හොඳ හිතට ගමන් ප්‍රශ්නයකට වගේ දැනෙනවා. එහෙම නැත්නම් පද ගතියක් ලොකු පර්වතයක්කින් වගේ දැනෙන පද ගතියක්. කියන්නේ අර ධාතු ඒක පොක්කකට වෙනවා. ඉතින් ඔය විදියට තමයි
භාවනා කෙරෙන්නේ. මට පොඩ්ඩක් කියන්න මේ සක්මන කොච්චර කරනවද කියලා?
සක්මන ගොඩක් කරනවා ස්වාමීන් වහන්සේ. මම පැයක් විතර
හත් මිනිත්. ඒකේ මොනවද දැනෙන්නේ?
නිරෝධය වගේ දැනෙනවා ස්වාමීන්
වහන්සේ.
ඒ කියන්නේ කකුල උස්සන අර කකුල ඉවර, ඒ කියන්නේ දැන් ඒ දැනීම ඉවර වීම.
ඔව්.
දැන් ওই සක්මන බලන් ඉන්නකොට දැන් දැන් කකුල ඉස්සෙම වගේ ප්‍රකට වෙලා එතන ඉවර වෙන එක.
තමයි ඒක තව ටිකක් සියුම්ව යන්න. ඒ කියන්නේ දැන් කකුල එස්සීම කියන එක වෙනුවට ඔතන ඉස්සීම් රසක් තියෙනවා. එසවීම් රසක්. ඊළඟට චලන රසක්. නැත්තම් කකුල බිමට තියෙනකොට එතන තදවීම් රසක්. එතන දැනෙන ගොරෝසු ගති රසක්, මෘදු ගති රසක්, සිනිඳු ගති රසක්. ඔන්න වගේ අර ප්‍රාථමික මට්ටමේ 12 ලක්ෂණ වලට හිත දාන්න ඕනේ. හිත එතන යොමු වෙන්න ඕනේ. ඉතින් ඒවයේ තමයි නිරෝධයක් දක්ින්න තියෙන්නේ. ඒ කියන්නේ ඒවා ඊටාම සියුම් ඇතිලා නැතිලා යනවා. ඒවයේ ෂණික හට ගැනීමක් තියෙනවා, ෂණික නිරුද්ධ වීමක් තියෙනවා. අන්න ඒ වගේ මට්ටමක තමයි අපිට නිරෝධයක් කියන එකක්, ඒ කියන්නේ ඔය වය ස්වභාවයක් නැත්නම් මේ නැතිවී යාමක් අත්දකින්න තියෙන්නේ. ඒවයේ එහාට ගියාට පස්සේ තමයි ඕනනම් නිරෝධයක් කියන වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා තව ටිකක් ඒ සක්මනේදී හැම දැනෙන දේවල් ගැන සූක්ෂම බලන් උත්සාහන්ත වෙන්න. එතකොට නිකන් පාදයක් කියන සංඥාවක් නැහැ. තියෙන්නේ නිකන් තදවීම් රසක්, උණුසුම් ගති රසක්, සිසිල් ගති රසක්, ගොරෝසු ගති රසක්. අන්න ඒ වගේ අර ප්‍රාථමික මට්ටමේ ධාතු රසක් කියන මට්ටමකට හිත එන්න ඕනේ.
එහෙමයි සමිනාකරම පාදේ කිව්වේ.
ඔව් හරි. හරි.
දැන් අහන් දැන් සාමාන්‍ය ජීවිතේ වුණත් මම ගස් කියලාට බලනවා සද්දවලට කොහොමද මොහොත ඒවා ඉවර වෙගෙන යන්නේ කියලා. දැන් අර අර සක්මන් කරනකොට වුණත් ඒ මොහොතින් මොහොත ඉවර වෙන එක දැනෙනවා.
හරි.
ඒක
තේනවා මම තව බලන්න. එහෙම එතකොට ඔව් නෑ, ඒක සද්ද වලට වුණත් කමක් නරක නැහැ. සද්දයක් ඇහිලා යනකොට ඒ යන විදිහ දිහා බලනවා. ඒ කියන්නේ ඒක ෂේ වෙලා යන හැටි, නොපිනි යන හැටි, නොඇසී යන හැටි දිහා දැනුවත් වෙනවා. ඊට පස්සේ සක්මනේදිත් ඒ නැතිවීම දිහා ගැන දැනුවත් වෙනවා. වාඩි වෙලා භවනා කරද්දිත් ඒ නැතිවීම ගැන දැනුවත් වෙනවා. ඔහොම වෙනකොට මොකද අන්තිමට වෙන්නේ? එහෙම කරාද?
එහෙම තමයි සාවිනාස කරන්නේ. දැන්
එහෙම කරාම හිතට මොකද වෙන්නේ අන්තිමට?
හිත සමහරලාට හිතක් තියනවාද කියලා මේ තේරෙන්නේ නැතුව යනවා.
හරි.
සාමාන්‍ය ජීවිතේ වුණත් යමක් කරාම සාවිනාස මම ප්‍රොජෙක්ට් එකේ මොකක් හරි එකට හිත දාලා මේව කරාම ඉන්නවද නැද්ද ඒ මොකද ඉරණේ කියලා නැහැ. අන්තිමට හරි සනීපයක් වගේ දැනෙනවා. අනේ මේක මේ මම කෙනෙක් මම මහන්සියක් කරලා කළා වගේ නෙමෙයි. දැන් මේක යමක් හිත මේ එකඟ කරලා කරාම සාමාන්‍ය ජීවිතේ දුනත් හරි නිකන්
යන විදිහ හොඳයි. යන විදිහ හොඳයි. දැන් ඇත්තටම හරි හරි යන විදිහ හොඳයි. දැන් අපිට හිතක් තියෙනවා කියලා දැනගන්නේ හුඟක් වෙලාවට හිතේ සිතුවිලි තියෙනකොට. හිතුවිලි තියෙනවා නම් ඒවා හිතෙනවා නම් අපි ඒවට ඒවා ඔස්සේ යනවා නම් ඒවා ඔස්සේ නටනවා නම් ඔන්න අපිට තියෙනවා ඔන්න හිත වැඩ කරනවා කියලා. නමුත් ඒ සිතුවිලි ඔක්කොම නිකන් අහෝසි වෙලා ෂේ වෙලා ගිහිල්ලා සරල දැනුවත් බවක් තියෙනකොට අපි අර්ථකථනය කරනවා මේ අපිට දැන් හිත නෑනේ, හිත කොහෙද දැන් තියෙන්නේ, හිත මොකද්ද වෙලා තියෙන්නේ, අපිට ප්‍රශ්නයක්. නමුත් ඇත්ත වශයෙන්ම හිතේ ප්‍රകൃතිය කියන්නේ ඔන්න ඒ දෙවනි මට්ටම. සිතුවිලි කියන්නේ මේ ආගන්තුක දේවල්, එළියෙන් ආපු දේවල්. ඒවා අයින් වුණාට පස්සේ හිතේ තියෙනවා නිකන් සරල දැනුවත් බවක්. ඉතින් අන්නේ සරල දැනුවත් බව, අන්නේ සරල දැනුවත් බව තුල ඉන්න පුළුවන් දෙයක් කියලා බලන්න. يعني ඒ සරල දැනුවත් බව තුල කෙනෙක්වත්, පුජ්‍යලයෙක්වත්, මමෙක්වත්, ගෑනු පිරිමි ભેදයක්, මේ සීමාවක් ඒ මොකක්වත් නැහැ. එදෙන තියෙන හුදු දැනුවත් බවක් පමණයි. මේක බොහොම සරල, සාමකාමී, කිසි දෙයක් උපාදාන නොකරපු, නිමිති නොගන්නා බොහොම සරල දැනුවත් බවක්. ඔන්නේ සරල දැනුවත් බව තුල ඉන්න පුළුවන් ද කියලා බලන්න.
ආ හොඳයි ස්වාමීන් වහන්සේ. එතකොට අර හිතපු ගමන් උපේක්ෂාවේ ඉඳලා ධාතු ධාතු ගතිය වගේ ප්‍රකට වෙනකොට එතකොට ඒකේ
දැන් ඔය අපි කතා කරපු සරල දැනුවත් බව, කිසිවක් උපාදාන නොකරන මට්ටම ගන්න පුළුවන් නම් එතන තමයි ඇත්තටම තව ඉස්සරහට යන්න පුළුවන් මාර්ගය තියෙන්නේ. ඉතින් එහෙම ඉන්නකොටත් මේ 12 ලක්ෂණ මතු වේවි. හැබැයි ආයෙත් ගිහිල්ලා මේක අතහැරලා ඒක බලබලා ඉන්න අත්‍යවශ්‍ය නැහැ ඉතින්. ඔව්. ඒක මතුවෙද්දෙන් දැන් හිතන්න අපි ඇවිදිනවා. අපි ඇවිදිනකොට අපේ පාදයට දේවල් දැනෙනවනේ. නමුත් අපි දැනෙන දේවල් ඔස්සේ දැන් යා යුතු නැහැ. දැනෙන දේවල් දැන් විපස්සනා කරමින් බලමින් යා යුතු නැහැ. මොකද ඊට වඩා මට්ටමක් දැන් හිත අත්දකිනවා. ඒ අත්දකින මට්ටම තමයි අර කිසිවක් උපාදාන නොකරන මට්ටම. ඉතින් එතකොට අපිට පුළුවන් නම් අර දේවල් වැඩි අවධානයක් යොමු කරන්න නැතුව මේ උපාදාන නොකරන මට්ටම අපේ හිත තුළ වර්ධනය කරන්න. ඒක වඩා නිවැරදි.
අවසරයි
ගෞරවනීය ස්වාමීන් වහන්ස.
ඔව්.
ධර්ම ගැටලුවක් අහන්න මම කතා කරේ. දැන් ආනාපාන සති සූත්‍රයේ අපි කායන පස්සනාවේදී අවසාන වෙනවා පස්සම්බයං කාය සංඛාරක් කියලා. වේදනාන පස්සනාවේදී පස්සම්බයං චිත්ත සංඛාරක් කියලා තියෙනවා. චිත්තාන පස්සනාවේදී විමෝචන චිත්තක් කියලා අවස්ථාව තියෙනවා. ඉතින් මට මේ වගේ මේක අදහසක් අරගෙන මම නිවැරදිද දන්නේ
හොඳයි. සහන දොර නිවැරදි කියන්න පුළුවන්. හැබැයි ඉතින් අර වෙලා තියෙන අපිට එක පාර්ටම, ඒ කියන්නේ අපි දමු දැන් අපි පස්සම් භයන් කාය සංඛාරම් කියනකොට අපිට කියන්න බෑ 100%ක්ම රූපස්කන්ධේ නිරුද්ධ වුණා කියලා. මොකද අපි යම් පමණකට ඒකේ නිරුද්ධ වීමක්, යම් පමණක රූපස් ස්වභාවයක් ෂේ වී යාමක් වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න වේදනාස්කන්ධයට එනකොට, සංඥාස්කන්ධයට එනකොට, පස්සම් භයන් චිත්ත සංඛාරම් කියලා කියනකොටත් ඒ වගේමයි. ඉතින් සෑහෙන දුරකට සමනේ වීමක් තියෙනවා, නිරුද්ධ වියාමක් තියෙනවා. ඊළඟට හිතන්න විමෝචයන් චිත්තං කියලා කියනකොටත්, කියන්නේ මුල් මට්ටමේදී හිත පූර්ණ නිදහසක් භුක්ති විඳින මට්ටමක් නොතිබෙන්න පුළුවන්. දැන් ඒ தත්ත්වය හැබැයි තව තව ප්‍රගුණ කරන්න ඒ නිදහස, ඒ විමුක්ත ස්වභාවය තව තව වර්ධනය වෙද්දී අර යම් හෝ ශේෂ තිබුණා නම් කයේ, අන්නේ කයේ ශේෂ ටිකක් ඔන්න රූපස්කන්ධයේ ශේෂයන් ටිකක් තිබුණා නම් ඒකත් නිරුද්ධ වෙලා යනවා. යම් හෝ ශේෂයන් තිබුණා නම් වේදනාස්කන්ධයේ, අන්නේ ඒ ටිකත් නිරුද්ධ වෙලා යනවා. යම් ශේෂයක් තිබුණා නම් සංඥාස්කන්ධයේ, ඒකත් නිරුද්ධ වෙලා යනවා. අර යම් ශේෂයක් තිබුණා නම් සංස්කාරස්කන්ධයේ, ඒකත් නිරුද්ධ වෙලා යනවා. ඉතින් එතකොට අර ඒවට තව තව ඒ උදව් කරන්න තමයි අර විපස්සනාවකින් බල ගැන්වීමක් කරන්නේ. තව මොනා හරි කායක පැත්තෙන් ගත්තොත් ඒකත් අතල දානවා. පටිනිස්සග්ගානුපස්සනාව දානවා. ඒක අනිච්චානුපස්සනාව කළා දානවා. ඊළඟට වේදනාවක් ආවත් ඒකටත් ඒ දෙම කළා දානවා. සංඥාවක් ආවත් ඒකටත් ඒ දෙය කළා දානවා. සංස්කාරයක් ආවත් ඒකටත් ඒ දෙය කළා දානවා. ඉතින් එතකොට අර මේ මුළු පද්ධතියම නැත්නම් මේ මුළු ක්‍රියාවලියම හොඳට විපස්සනාවකින් ප්‍රඥාවකින් බල ගන්නවමින් ඒ නිරෝධයක් පැත්තට තල්ලු කරනවා. නිරෝධයක් පැත්තට යොමු කරනවා. ඉතින් ඒක තමයි අතරම විමෝචයන් චිත්තං කියන මට්ටමේදී යෝගාවචරයේ මූලික මට්ටමේදී අත්දැක්කට එතන يعني ਸਰව සම්පූර්ණ නැත්නම් සුපිරිසිදු විමුක්ත ස්වභාවයක් තියෙනවද කියන එක ගැටලුවක්. නමුත් හොඳට විපස්සනාවකින් ඒක තව තව බලගන්වන්න තමයි ඒ තව තව හිත පිරිසුදු වෙමින් පූර්ණ අනිමිත්ත මට්ටමක්, පූර්ණ ශුන්්‍යත මට්ටමක්, පූර්ණ අපනිහිත මට්ටමක් දක්වා කෙනෙකුට යන්න පුළුවන් වෙයි කියලා නිකන් ප්‍රායෝගිකව අපිට හිතන්න තියෙන්නේ. දැන් විඥාන ස්කන්ධය කිව්වහම දැන් විඥාන ස්කන්ධයත් අපිට ගන්න වෙන්නේ චිත්තානුපසනාව කොටසෙදි. දැන් හිතනේ සරාග සිතක් වෙන්නේ. හිත තමයි විතරාග සිතක් වෙන්නේ. හිත තමයි අපිට මෛත්‍රී සහගත සිතක් වෙන්නේ. හිත තමයි ද්වේෂ සහගත සිතක් වෙන්නේ. හිත තමයි අපිටම ඊර්ෂ්‍යා සහගත සිතක් වෙන්නේ. එතකොට එතන චිත්ත කියන කොටසත් එතන තියෙනවා. නැත්තම් විඥාන කියන කොටසත් එතන තියෙනවා. ඒ නිසා විඥාන නිරෝධයකුත් එතන වෙනවා කියලා සලකන්න පුළුවන්. ඔව්. දැන් චිත්ත පරිසංවේදී කියලා කියනකොට ඔය චිත්ත සයිසික දෙකේම එකතුවක්. විඥාන නාම රූප දෙකේ එකතුවක් විදිහට තමයි සලකන්න වෙන්නේ. ඔව් හොඳයි හොඳයි
සත්තරණත් දැන් අද දේශනාවේදී අර බුද්ධංග ධර්ම වැඩිනවා කියන එක මම තේරුම් ගන්න තිබුණේ නම් ඔකේ බුද්ධංග ධර්ම ඒ කියන්නේ කාය වස්නාවේදී කියන්නේ සතිය වැඩිලා ඒ විදිහට වේදනාවේ වස්නාව චිත්තාන වස්නාව වෙනකොට ඒ කියන්නේ පීඩී සුඛෙවිලා ඒ විදිහට බුද්ධංග ධර්ම දිගටම වැඩෙනවා කියන එක මම තේරුම් ගන්න තිබුණේ නම් සම්මාන්තික දේශනාවේදී මම තේරුම් ගත්තේ කාය වස්නාවේදී
ඒකම තමයි මේ ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හැම අනුපස්සනාවක් ගානෙම දේශනා කරනවා. කායන පස්සනාවේදී කොහොමද බොජ්ජංග වැඩෙන්නේ කියන එක දේශනා කරනවා. වේදනානුපස්සනාවේදී බොජ්ජංග වැඩෙන්නේ කියන එක වෙනමම දේශනා කරනවා. චිත්තානුපස්සනාවේදී බොජ්ජංග වැඩෙන්නේ කොහොමද කියන එක වෙනමම දේශනා කරනවා. මේ විදිහට හැම අනුපස්සනාවක් ගානෙම වෙන්වෙන් වශයෙන් බොජ්ජංග ධර්ම හතම වැඩෙන හැටි උගන්වනවා. හොඳයි හොඳයි පෙරවන් සන්නයි
ඊළඟ දහම් ගැටලුව ජයංගා ගමදී පිළිපත් කරන්න පුළුවන්
පෙරවන් සන්නයි හමුදුනේ
ඔව් කොහමද මාතර පැත්තට වහිනවද
ටිකක් වහිනවා හමුදුනේ
ඔව් කොහොමද ඉතින්
අපේ ප්‍රශ්නයක් වෙන ගන්න ගත්තේ හමුදුනේ දැන් ඔය දැන් බෝධිපාක්ෂික ධර්ම වඩනකොට හරි නැත්නම් දැන් අපි විදර්ශනා පැත්තේ යන ඕන වෙලාවකම මේ ධාන මට්ටම වැඩෙන්න පුළුවන් ද අපි හිතල එක ගන්නවද දැන් ඔය සතිය වැඩිලා ඊට පස්සේ එහෙම නැත්නම් සමාධියක් වැඩිලා දැන් බෝධිපාක්ෂික ධර්ම වුණත් ඒ ධානට ආවට පස්සේ ධානයට ගන්න කියන එක හිතල ගන්න ඕන එකක්ද අපි නිකන් මහන්සිල ගන්න ඕන එකක්ද නැත්නම් ඒක ඉබේ වැඩිලා යන්න පුළුවන් එකක්ද ඕනම ලෙවල් එකේ
ඔව් ඔය දෙකම තියෙනවා කියලා තමයි කියන්න වෙන්නේ ජයංග මහත්තයා ඒ කියන්නේ දැන් බුද්ධංග ධර්ම ටික හොඳට සකස් වෙලා එනකොට හිතේ අම්ම අවස්ථාවක ධම්මවිචය විරිය කියන ඒවා පොඩ්ඩක් අඩු වෙලා සමාධි පැත්ත හොඳට උත්සන්න වෙන මට්ටමකදී සමාධිය පස්සද්ධිය උපේක්ෂාව උත්සන්න වෙන මට්ටමකදී ඒ කියන්නේ සමාධියට බරයි දැන්. එතකොට අන්න හිත කෙලින්ම ධානයකට පයින් ඉඩ දෙනවා. ධානගත වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේමයි කෙනෙකුට උවමනාවෙන් මේ කටයුත්ත කරන්නත් පුළුවන්කම තියෙනවා. අවශ්‍ය නම් එයාට මේ වෙලාවේදී තේරෙනවා නම් අපිටම හිතේ යම්සි අරමුණක් පැන නැගිලා තියෙනවා. මේ අරමුණේම හිත ඔබවගෙන හිත ඒකට ලං කරගෙන හිත ඒ තුල නිමග්න කරගෙන ඉන්න උවමනයි කියලා එයාගේ හිතේ අදහසක් පහළ වුණා නම් ඒ අරමුණ කඩ කඩා විමස විමස බලනවා වෙනුවට ඒක නවත්තලා අර සමාධි පැත්තට උත්සන්න වෙන්න ඉඩ දුන්නොත් එතන සමාධි වෙන්න පුළුවන්. එතන ධානගත වෙන්න පුළුවන්. නමුත් ඉතින් බුදුරජාන් වහන්සේ ওই දෙක බැලන්ස් කරන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම ගැන අපි ඉස්සරහට තව කතා කරමු. එතෙන්දී ඔය වෙනම එනවා අග්ගි සූත්‍රය කියලා. ඒ අග්ගි සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ බොජ්ජංග ධර්ම සමබර කරන්න කියනවා. මේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒ කණ්ඩායම් එක කණ්ඩායමක් හිත බොහොම සක්‍රීය කරනවා. තවත් කණ්ඩායමක් හිත බොහොම සමාධිගත කරනවා, සාමකාමී කරනවා. ඒතර මේ කණ්ඩායම් දෙකේ සමබරතාවය පෙන්වලා දෙන්නේ සතිය. තර මේ කණ්ඩායම් දෙක සමබරව අරන් යන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
එහෙනම් එතකොට දැන් ආනාපාන සතිය මුලදිම සමාධි පැත්තට යනවා නම් ඒක මේ ඉපේ තීරණය වෙන දියම් සක් මේ කොයි පැත්තටද යන්නේ කියන එක.
ඔව්.
ඒක අපිට මේ දැන් මේ අහලා තියෙන දේ දැනුමින් අපි ওই විදර්ශනා පැත්තට මේ හරවනවද? ඒකම ඉබේනේ උන්නද නැත්නම් සංසාර මේ
ඒක ඉබේම තීරණය වෙනවද පුළුවන්. ඒ කියන්නේ දැන් ඇත්තටම මුල්ම කාලෙදී අපි තුමා ආරම්භක යෝගාවචරයකට එච්චර අත්දැකීම් නැති නිසා එයාට තේරෙන්නේවත් නැහැ මේක මේ සමාධියක්ද වැඩෙන්නේ විපස්සනාවක්ද සමතයක්ද කියලා ඒ තරම් එච්චර තේරුමක් නැහැ. ඉතින් එයාට පොඩ්ඩක් යන්න දෙන්නයි තියෙන්නේ. අම් අත්දැකීමක් ලැබෙනකන් එයාට භාවනාව වැඩෙන්න දෙන්න අවශ්‍යයි. පස්සේ යම් පමණක අත්දැකීමක් ලැබෙනකොට ඊට පස්සේ සාකච්ඡා කරද්දී තේරෙනවා මෙයාගේ ඔන්න සමාධිය වැඩි මේ පැත්තට බර වැඩි එහෙම කියලා තේරෙනවා. ඉතින් එතකොට පොඩ්ඩක් අනිත් පැත්තට හරවලා මේ පාරට දාලා ගන්න පුළුවන්. ඉතින් එතකොට යම් අත්දැකීමක් ලැබෙනකොට එයා ඕන්නම් උවමනාවෙන් විපස්සනාවට නම්වන්නත් පුළුවන්.
එහෙමයි තේරෙනවා.
හොඳයි. තේරුවන් සල්ලායි.
ඊළඟ දහම් ගැටලුව තුලනිසේ නානායක පිළිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මට තියෙන ප්‍රශ්නේ බුද්ධස්කරය විශාක මහත්මියගේ ප්‍රශ්නෙට සමානයි. ඒ කියන්නේ මට ප්‍රශ්නෙට උත්තරක් ටිකක් හම්බුණා. මටත් තියෙන ස්වාමීන් වහන්සේ ඇතිවීම නැතිවීම ස්වභාවය ගැන පොඩ්ඩක් තවම ටිකක් මම කරන විදිහෙන් දැනගන්න. දැන් මට ස්වාමීන් වහන්සේ දැන් සක්මන් කරනකොට මට තේරෙනවා ස්වාමීන් වහන්සේ ඒ එක්කෝන්නේ තද ස්වභාවයක් එහෙම නැත්නම් මේ කියන රස්නේ උණුසුම් මෙහි බව පිළිගැටපතුලට ඇතිවීම නැතිවීමක් කියන එක මට එක පැහැදිලි ඒක තේරෙනවා වගේ දැන් ස්වාමීන් වහන්සේ පරියන්කයට ආවහම එතෙන්දී මම මේ නාස් නාමයේ කියන්නේ නාස් පොළ ඉතල පුඩුවට මේ හුස්ම වැදෙන එකට තමයි මම හිත තියාගෙන ඉන්නේ එතකොටත් මට සාමාන්‍යයෙන් ඇතිවීම නැතිවීම මට ඒක පැහැදිලිව තේරෙනවා ටික වෙලාවක් යනකොට ස්වාමීන් වහන්සේ මට අර ඒ මොකුත් නොදැනි වගේ දැන ස්වභාවයක් තියෙනවා එතකොට ස්වාමීන් වහන්සේ අර දැන් ටිකක් වෙලා යනකොට උපේක්ෂා බවටත් යන බවක් මට තේරෙනවා ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක තේරෙනවා නමුත් වැඩි වෙලා එතන ඉන්න බෑ
හරි කමක් නෑ
ටික වෙලාවක් යනකොට තමයි ප්‍රශ්නේ කියන්නේ මට වෙන වෙලා අරමුණු වෙන්න පටන් ගන්නවා
හරි නෑ යන විදිහ හොඳයි ඕක දිගට කරන්න يعني ඕක දිගට කරද්දී අය වෙන වෙන අරමුණු එන එක අඩු වෙලා හොඳට මේ අරමුණු වල ඇති වෙන තියෙන ස්වභාවය ප්‍රකට වෙලා ඒ උපේක්ෂාගත වීම අරමුණු ග්‍රහණය නොකරීම නොකරමින් හිත පවත්නා ගතිය තව වැඩි වේවි. ඒක يعني මේ අභ්‍යාසය හරහාමයි වර්ධනය වෙන්නේ. මුලදී අර ඒ උපේක්ෂා සහගත වීම අනිශ්චිත වීම කෙටි කාලයයි වෙන්නේ. මොකද හිත ආයෙ ගිහිලා මොන හරි අල්ලනවා, උපාදාන කරනවා, කැඩෙනවා. හැබැයි ඉතින් මොක නැවත නැවත කරනවා. නැවත නැවත කරද්දී අර ඒ උපේක්ෂාගත වීම අනිශ්චිත වීම නැවත නැවත වෙනවා. ඒක ටිකක් වැඩි වෙලාවක් අල්ල හිටිනවා. මේක තනිකර මේ ප්‍රායෝගිකව අපි පුහුණු කළ යුතුයි. ඒ නිසා අලුතින් කරන්න කියලා දෙයක් නැහැ. ඔය යන විදිහට මේ යන්න දෙන්න දිගට කරගෙන යන්න. දිගට කරගෙන යෑම තුළ තමයි ඕක වර්ධනය වෙලා එන්නේ.
එහෙනම් ස්වාමීන් වහන්සේ තමයි පොඩි ප්‍රශ්න දැන් මම එහෙම හිත යනකොට මම සාමාන්‍යයෙන් මේ අසුබ නිමිත්තක් අරමුණු කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට මට තේරෙනවා මගේ හිත ගොඩාක් මේ කියන්නේ ඒක අරමුණ වලට යන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අසුබ නිමිත්ත තමයි මට හුඟක්ම මේ කියන්නේ මේ හිත එක කරගන්න පහසුම එක. එතකොට මම ඒකට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා මම ආයි ආනාපාන සතියට එනවා. එහෙම කරාට කමක් නැහැ ස්වාමීන් වහන්සේ. නැත්නම් එහෙම යන්නක
කමක් නැහැ. කියන්නේ දැනට ප්‍රයෝජනෙයි ගන්න. දැනට අසුබ නිමිත්තේ ප්‍රයෝජනෙය අරගෙන ආනාපාන සතියට දාලා හිත පොඩ පොඩ කියන්නේ ඔය උපේක්ෂා සහගත කිරීමක් විපස්සනාවට ගැනීමක් ඒ දේ කරන්න. පස්සේ විපස්සනාව හොඳට බලගැන්විලා නිමිති නොගන්නා තත්ත්වයට හිත එනකොට හැබැයි අසුබ නිමිත්ත ගන්න යන්න එපා. ඊට පස්සේ අතනින්මයි යන්න තියෙන්නේ. ඊට පස්සේ නිමිති නොගන්නා පැත්තෙන්ම යන්න හිත පුරුදු කරන්න අවශ්‍යයි. මේක නිකන් తాවකාලික විසඳුමක් විදිහට දැනට පාවිච්චි කරන්න.
එම ස්වාමීන් වහන්සේ සම්බන්ධයි අනිත් එක ස්වාමීන් වහන්සේ පොඩි එකක් මම දැන් සාමාන්‍ය ජීවිතයේ වැඩ කරනකොට මම ඒක බලන්න හදනවා ඇතිවීම නැතිවීම ස්වභාවය නමුත් අර වැඩ කියන්නේ ගොඩක් අර එක එක මාරු කරනවනේ වැඩ හැමතිස්සෙම අරමුණු වෙනස් වෙනවානේ එතකොට මට තේරෙනවා ඒක මම මේ ඇත්තටම මේක නිකම් වෙන එකක් නෙමෙයි මම මේක හිතලම කරන්න ගහිතල කරන දෙයක් වගේ මට ගතියක් දැනෙනවා හැබැයි ඒම කරාට සමහරලාට මම නවත්තලා ස්ලෝ ඩවුන් වෙලා එක වැඩකට විතරක් කරනකොට ඔන්න එතකොට මට තේරෙනවා අර මේ පරියන්ක ඉඳගෙන කරන වගේ ස්වභාවයක් දැනෙනවා. ඒක සාමාන්‍ය දෙයක්
නෙවෙයි. ඔව්.
ඒ කියන්නේ අර
ඔව් සාමාන්‍ය දෙයක්. මොකද දැන් අපි අරමුණ දැන් උතන්දී අරමුණ විතරක් නෙමෙයි අපේ අවධානය වෙන වෙන කටයුතුනේ. එක කටයුත්තක් කියන්නේ අරමුණු ගොනුවක්, අරමුණු රාශියක්. ඒතකොට අපිට ඒතන ගැන හිතන්න වෙනවා, ගලපන්න වෙනවා, කල්පනා කරන්න වෙනවා. ඉතින් নানা ප්‍රකාර වැඩ ගොඩක්. ඉතින් එතෙන්දී ඇත්තටම මේ ඒකේ තියෙන සූක්ෂම මට්ටමේ අරමුණු වල ඇති වෙන තේම ස්වභාවයක් දකින්නවා කියන එක බොහොම දුෂ්කරයි. හැබැයි ඒ වෙනුවට එක දෙයක් විතරක්, එක ටාස්ක් එකක් විතරක් කරගෙන ඒකේ තියෙන කුඩා කුඩා අරමුණු අරගෙන එතන බොහොම ප්‍රාථමික මට්ටමින් ඒක දිහාම බලාගෙන ඉන්නවා නම් සමහරවිට ඔය ඇති වෙන තියෙන ස්වභාවය ප්‍රකට වෙන්න පුළුවන්. ඒ නිසා ඔය අත්දැකලා තියෙන එක නිවැරදි හොඳයි. ඒ නිසා එදිනදා කටයුතු වලදී ඇත්තටම ගා ගැඹුරු සූක්ෂම මට්ටමකින් බලා ගන්න බැරි වෙයි. නමුත් අපිට අඩුතරමින් සිහිය පවත්ව ගන්න, හිත වික්ෂිප්ත නොවි තියාගන්න. එතකොට මේ සාමාන්‍ය දිනදා සිහිය පවත්වන එක හරි ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ අපිදම එහෙම බේරගත්ත හිත එහෙම රැකගත්ත හිත අපි ඊට පස්සේ අරගෙන ඉඳගෙන කරන භාවනාවකදී සක්මන් භාවනාවකදී යොදවනකොට අන්න සෑහෙන ඉස්සරහට තමයි සූක්ෂම මට්ටමකට අරගෙන යන්න පුළුවන්.
ඊළඟ දහම් ගැටලුව තොටාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, භාවනාව පිළිබඳ ප්‍රශ්නයක් මට අහන්න අවසර. මම ස්වාමීන් වහන්සේ කියපු පරිදි සක්මන මම සත්‍යන්තයේදී පැයකුත් අනිත් දවස්වල මිනිත්තු 20ක් පැය භාගයක් වගේ කරනවා. එතකොට මට දැන් තේරෙනවා මගේ සතිය ගොඩක් දියුණු වෙලා කියලා. එතකොට පාය තියෙනකොට පොළවේ ඒක තේරෙන විදිය මට විස්තර වචනයක් නැහැ විස්තර කරන්න. ඒක මුළු කකුලම තේරෙනවා, යට පතුලම තේරෙනවා, බිම තියෙනවා කියලා. හැබැයි ඒක නිකන් දුරස්තින බලාගෙන ඉන්නවා වගේ තමයි මට ඒක තේරෙන්නේ. ඒක තමයි මට වචන වලින් විස්තර කරන්න පුළුවන්. ඒක මට විස්තර කරන්න බෑ ඒ තේරෙන
විදිය. ඒ විදිහ.
ඉතින් එතකොට මම එහෙමම කන්ටිනියු කරගෙන යනවා. මට තේරෙනවා මගේ සතිය එන්න එන්න දියුණු වෙනවා කියලා. මොකද මම එදිනෙදා ජීවිතයේදී කෙලස් එනකොට මම අර පිහියක් නවත් කළා වගේ මට කෙලස් එනකොටම තේරෙනවා ආ මෙන්න කෙලසක් එනවා කියලා. ඉතින් සමහර වෙලාවට පාලනය වෙනවා, සමහර වෙලාවට පාලනය වෙන අඩු තැන් තියෙනවා. එතකොට මම කොහේ හරි යනකොට හරි සාදයකට යනකොට හරි මම ඒ යන ඒගොල්ලන්ට මේ යන්න ඉස්සෙල්ලා මෙත්තා දීලා ඒගොල්ලන්ට වරදක් වෙලා තියෙනවා නම් සංසාරේ සමාව අරගෙන ගැටෙන්න නැතුව ඇලෙන්න නැතුව ඉන්න කියලා, ඇලෙන්නත් වැඩිය ගැටෙන්න නැතුව ඉන්න කියලා හිතාගෙන ගිහිල්ලා එතන මම يعني හිස් වචන කතා කරන්නේ නැහැ. සමහර වෙලාවට මම කතා කරන්න වෙනවා ඒ වෙලාව අනුව. එහෙම මම මේ ප්‍රැක්ටිස් කරගෙන යන්නේ මගේ කෙලෙස්. එතකොට ඒක හරි නේද කියලා මට හිතෙනවා. ඒක සනාථ කරගන්න මම ස්වාමීන් වහන්සේට ඉතින් අහන්න කියලා මට මං අහන්නේ ස්වාමීන් වහන්සේ.
හොඳයි, යන විදිය හොඳයි. කලින් හුඟක් ඉස්සර අපිත් එක කතා කරද්දී හිටිය මට්ටමට වඩා දැන් දියුණුවක් තියෙනවා. ඒ කියන්නේ අර හොඳට අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන්න පුළුවන් දෘෂ්ටි කෝණය දැන් සකස් වෙලා තියෙනවා. ඒ වගේමයි දැන් චිත්තානුපස්සනා මට්ටමකුත් වැඩෙනවා. ඉතින් දැන් කෙලෙස් දිහා බලනවා කියන්නේ අපි ඇත්තටම හිත දිහා බලනවා. හිතේ පහළ වෙන කෙලෙස් වශයෙන්ම දැක ගන්න දැනගන්න දැන් කුසලතාවය පොඩ පොඩ වැඩෙනවා. ඒ නිසා උත්සාහය හොඳයි. දිගට කරගෙන යන්න. හොඳයි.
ස්වාමීන් වහන්සේ මට කියලා දුන්න විදිහට මම දැන් සක්මන් භාවනාව වැඩි කරලා මේ පරයන්ක භාවනාව ඊළඟට කරනවා. සක්මන් භාවනාව කරද්දී ස්වාමීන් වහන්සේ අපි ඇවිදිනකොට මගේ මම කරන්න ඕනේදී ඇවිදින එකට වැඩියෙන් මම සිහිය යොදවන්නේ, ඒ කියන්නේ පය ඔසවනවා, යනවා, තබනවා කියලා. එහෙම යද්දී ඇත්තටම පතුලට නොයෙකුත් සංවේදනා දැනෙනවා. සීතල, පොළොවේ තියෙන රළු ගතිය එහෙම. නමුත් මම ඒකට නේද මම නැවතත් මගේ අර මූලික අරමුණට මම යොදවගෙන සතියින් ඇවිදීමද වැඩියෙන් කරන්න
ඕනේ? නෑ නෑ නෑ. දැන් ඔය මූලික අරමුණ කියන්නේ මොකද්ද?
මේ
සිහියෙන් ඇවිදින්නේ නෑ 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 ඒක නෙමෙයි. දැන් සිහියෙන් ඇවිදිනවා කියන එක තමයි මුලදි කරේ. ඊට පස්සේ අපි ඊළඟ පියවර වශයෙන් තමයි අර අරමුණ තව විමසලා බලද්දි තමයි අපිට හම්බෙන්නේ තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති හම්බෙන්නේ මේ දෙවනි මට්ටමේදී. මේ දෙවනි මට්ටම දැන් Tamanට එනවා නම් ඒක වටිනවා. ඒක වටිනවා. ඒකට මුල් තැන දෙන්න දැන්.
ඒකට මුල් තැන දෙන්න.
ඔව් ඔව් ඔව්.
හරි
ස්වාමීන් වහන්සේ, පෙරවස්සරම වැඩ උනා. හරි. අවසාන ප්‍රශ්නය ඇසීලා එනවා. අනන්ත පියනන්ට අවස්ථාව හැදෙන්න පුළුවන්. හැනේ ඉදිරිපත්. ආ මාතෘකාව. මම ස්වාමීන් වහන්සේ වාදයට පොඩි වෙලාවක් තියෙනවා. මම මේක දැනුම ලබා ගන්න අහන්නේ මේ රාස්තල පොඩක්. ඊට කටහවතාකින් නම් ආනන්තාරිය පාපකර්මයේ මේ සංගපේදය කියන එක කොමස්වාන්සේ රාමට අනුව අපි තේරුම්
ගන්න. ඇත්තටම සංගපේදයක් වෙන්න කරුණු කීපයක් මේ සම්පූර්ණ වෙන්න ඕනේ. එකක් තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් වෙන්න ඕනේ. ඊට පස්සේ භික්ෂු දෙපිරිසක් තමයි බෙහෙද කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ බෙහෙදනය සඳහා යම්කිසි උත්සාහයක් දරලා ඊළඟට ඒ අය ඒ බෙහෙදනයට පත් වෙච්ච ස්වාමීන් වහන්සලා වෙන්වෙන් වෙලා විනය කර්ම කරන්න එහෙම පටන් ගන්නවා. ඒ වගේ ලොකු මේ කටයුත්තක් එතන තියෙනවා. එහෙම දිගට ගියොත් තමයි සංඝ බෙදයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ගිහි අයට සංඝ බෙදයක් කරන්න අවස්ථාවක් නැහැ.
අනේ තාමත් දරගන්න ඕන ස්වාමීන් වහන්සේ. ඊයන්ට සංඝ බෙදයක් කරන්න බෑනේ.
ඔව්.
සමහරවල් විවිධ විදිහට ඔබ අර්ථකථනය කරන මේ එක හැමතිවරයක් කිව්ව පිළිපිටි අංගනේ අනන්තර්ය පාප කර්මය. එක 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 විදිහට ඔබ අර්ථකථනය කරන ආදිලිය රංගන්න යන්නේ.
හොඳයි.
ඒක කීයන්ට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. එහෙම නේද?
ඔව් ඔව් ඔව්.
ඒක ස්වාමීන් වහන්සේලා අතර ගිය යුතු දෙයක්.
ඔව්. ඒක හරි.
හරි.
අපි තව එක්කෙනෙක් ඉන්නවා. අපි යාටත් එහෙනම් අවස්ථාව දෙමු. සංජීව කියන එක්කෙනා ප්‍රශ්න ඉදිරිපත් කරන්න එහෙමනම්. ආ
ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම සක්මන අවසරයි. මම සක්මන පදිචිතු කරනකොට පාදයේ තබද්දි තද බව දැනුණා. ඊට පස්සේ පාදයේ ඔසවනකොට අර පොයින්ට් වශයෙන් විද්‍යට සතුබව නිදහස් වෙන බව දැනෙලා නිදහස් වුණා. ඊට පස්සේ නැවත පාදයේ කියන එක අරමුණු වෙන්නේ නැහැ. අර සතුබව දැනිලා ඒක නිදහස් වීම දැනෙනවා. ඊට පස්සේ නිදහස් වෙලා ආයි නැවත සබනකොට නැවත අර පොයින්ට් විදියට සතුබව ඇති වෙනවා දැනෙනවා. ඊට පස්සේ දිගටම මම සක්මන සිදු කරා. ඊට පස්සේ දැන් මේ වෙනකොට ස්වාමීන් වහන්සේ තදබව කියලා නෙමෙයි දැනෙන්නේ. මට ඒ දැනීම විස්තර කරන්න බැහැ. පාදේ උසවද්දී දැනෙන දැනීමක් දැනෙනවා. ඒක දැනිලා ඉවර වෙනවා. ඊපස් නැවත තියෙනකොට දැනීමක් දැනෙනවා. ඒකත් දැනිලා ඉවර වෙනවා. මේ විදිහට දිගටම කරගෙන යනවා. මට දැන් හිතෙනවා අර කලින් තදබව දැනීමක් තදබව නැති බවත් මේ දැනීම පටන් ගැනීම අපිට දැනিলা නැති වෙන ස්වභාවය අනුව අපි තීරණය කරගත්ත දෙයක් නේද කියලා දැනෙනවා.
හරි.
ඉතින් මම මෙහෙම දිගටම කරගෙන යනවා.
ඔව්.
මම
යන විදිය හොඳයි. කරන විදිය හොඳයි. ඉතින් ඒක තමයි කියන්නේ අපි දැනීම් රාශියක් තියෙන බව තේරුම් ගන්නවත් එක්කම ඊට පස්සේ තේනවා මේ තද බවක් කියලා ගත්තොත් ඒත් කියන දැනීම ඔන්න පටන් ගැනීමක් තේනවා. හැබැයි ඒක යොහුසුරු අවසන් වීමක් තේනවා. ඊට පස්සේ තමයි ඊළඟ දැනීම පටන් ගන්න. ඊට පස්සේ ඔන්න ඒකත් අවසන්. ඊට පස්සේ ඊළඟ දැනීමක් පටන් ගන්න. ඉතින් ඒ වගේ ඉතින් එතකොට අපිට දැනෙනවා නම් කියන්නේ මුලදී අපිට ඒවා වෙන්වෙන් වශයෙන් ඒවට නම් ගම් දීලා මේක තද ගතියක්, මේක උණුසුමක්, මේක සිසිලසක්, මේක ගොරෝසු ගතියක් කියලා ඒකවා ඒවා විශේෂ පැත්තෙන් දැනගන්න පුළුවන්. ඒවා පෞද්ගලික ලක්ෂණ දැනගන්න පුළුවන්. හැබැයි තව එහාට යන්න ඒවා මැකිලා යනවා. මේ වෙනකොට නිකන් හුදෙක් දැනීම් පමණයි. වෙන් කරගන්න අපිට තේරෙන්නේ නැහැ. වෙන් කරගන්න අමාරුයි. හැබැයි දැනීමක් කියලා දන්නවා. හැබැයි මේ දැනීම් වල ඇතිවීමක් නැතිවීමක් තේරෙනවා. මේවා ඔක්කොම නිකන් එක පොදියට දැන් තියෙන්නේ. මේවා හුදු දැනීම් පමණක් බවට පත් වෙලා හැබැයි ඒවා ඔන්න ඇතිලා නැතිලා යනවා. ඉතින් ඔය වගේ පැත්තකින් තමයි මේක නිකන් භාවනාව පෙළ ගැහෙන්නේ. ඒ නිසා මාත්‍ය අත්දකින්න එක හොඳයි. දෙකට කරගෙන යන්න.
ඊළඟට ආයි සාද නිදහස් වෙනවා. එහෙම තමයි දිගටම යන්නේ.
හරි.
එතකොට ස්වාමීන් වහන්සේ මම ඉදිරියට කොහොමද කරන්න ඕනේ?
ඕකම කරන්න තියෙන්නේ. ඕකම තව ටිකක් කරන්න. يعني ඔය දැනුම් පද්ධතිය තව වැඩි වෙන්නයි අවශ්‍ය. يعني උතන තව බහුලීකృత වෙන්න අවශ්‍යයි. දැන් ඔය තව ඔය දැනීම් ස්වභාවය තේරුම් ගනිමින් ඒ දැනීම් වලට සිද්ධ වෙන දේ ඒවා ඇති වෙන හැටි නැති වෙන හැටි එච්චරයි දැනගන්න තියෙන්නේ. මේ දෙක හොඳට තේරුම් ගනිමින් ඒකට හොඳට හිතට කාවදින්න දෙන්න. ඒ කියන්නේ දැන් ඇවිල්ලා අපි පොතෙන් ඉගෙන ගන්න දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපේම අත්දැකීමක් හරහා හිත ඉගෙන ගන්නවා. අපේම අත්දැකීමක් හරහා හිතට යම් ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති වෙනවා. ඒක අවශ්‍යයි. ඒක තමයි දැන් අපි ප්‍රමුඛත්වය දීලා අපි කරගෙන යන්නේ. අපිට තියෙන්නේ හිත සැහැල්ලුවෙන් තියාගෙන යාට පෙන්නලා දෙනවා මේ දේවල් හට ගන්න ආකාරයත් නිරුද්ධ වෙලා යන ආකාරයත්. මේක පෙන්වා දෙමින් යෑම තුළ තමයි ප්‍රඥාවක් වැඩෙන්නේ. ඒ නිසා මේ ප්‍රඥාව වැඩෙන්න කාලයක් යාවි. ඒ නිසා කලබල වෙන්න එපා. ප්‍රතිඵල අපේක්ෂා කරන්න යන්න එපා. දිගට කරගෙන යන්න.
ස්වාමීන් වහන්සේ පරයන්ක දැන් වාඩි වෙලා මේ භාවනා කරන්න කියලා දැන් වක්මනකට වෙලාවකින් වාඩි වෙච්ච ගමන් විනාඩි කීපයක් යනකොට නිකන් මට නිකන් හිතෙන්නේ නිින්ද යනවද කියලා හිතෙන්නේ. හරියටම නිශ්චය කරන්න බෑ. මම ඊට පස්සේ ඒක කරන්නේ නැතුව නිින්ද යනවද දන්නේ නැහැ කියලා හිතලා ආයි සාත්මගම තමයි ටිකටක කරන්නේ.
හරි, මේ ඒ නිින්ද යන්න කලින් මොකද්ද කර කර ඉන්නේ?
මම බලන්නේ පය කොහොමද දැනෙන්නේ කියලා තමයි මම බලන්නේ.
හරි. ඒ දැනෙන දේවල් බලනකොට අර දැන් සක්මනේදී අද්දැක්කේ අර විවිධ තද ගති, රළු ගති ඔය එක එක සූක්ෂම මට්ටමේ ගති කීපයක් ඒවැය දැන් ඇති වෙන නැති වෙන තන් පවා තේරුණානේ. අන්න ඒ බඳුම අද්දැකීමක් පරයන්කෙදි ගන්න පුළුවන් කියලා බලන්න.
සානුනික වේද දැන් අගේ තියෙනවනේ වේදනාව.
හරි.
වේදනාව පමණයි මෙනෙහි වෙන්නේ. ඒ වේදනාවක් කොහේ හරි තියෙනවා නම් ඒක දැනු බැලුවාම
හරි.
ඒක කප්පලා බලනකොට නැතු වෙනවා.
හරි.
එහෙමම දැනෙන්නේ මේ
කමක්
නැහැ.
හරි. කමක් නැහැ. යන විදිහ හොඳයි. ඒකෙන් දැන් ඔතනදී ඇත්තටම දැන් ඔය දැනීම් ස්වභාවය නැති වෙලා ගියාට පස්සේ ඊළඟ අරමුණක් පහළුණේ නැත්තම් අපිට තියෙන නිකන් සමනය වෙච්ච ගතියක්. ඒ සමනය වෙච්ච ගතිය තාම හිතට හුරු නැති හින්දා හිත පොඩ්ඩක් නින්දට වැටෙන ගතියක් එන්න පුළුවන්. හැබැයි ඕක හරහා යෑම තුලින් තමයි ඔය தത്വෙදිත් අවදි ගතිය හදාගන්න වෙන්නේ. ඒ නිසා ඔතෙන්දී නැගිටලා යන්න එපා. චුට්ටක් ඔය தത്വෙ හිතට හුරු වෙන්න දෙන්න. අරමුණු මුලින් ටිකක් තිබුණා, ඒක දිහා බැලුවා, ඒක නැති වෙලා ගියා. නැති වෙලා ගියාට පස්සේ නිකන් විවේක ස්වභාවයකට පත් වුණා. හැබැයි හිත නිකන් තාම නිකන් අන්දමන්ද ගතියක් තියෙනවා. නිින්ද ගියාදෝ නැද්දෝ කියලා ගතියක් තියෙනවා. හැබැයි ඔහොම කරගෙන යනකොට ඔන්න පස්සේ තේරෙනවා නෑ නිින්ද ගියේ නෑ. හොඳ අවදියෙන් ඉන්නේ. හැබැයි මෙතන අර තරම් මේ පැටලෙන්න තරම් අරමුණක් නෑ කියලා තමන්ට තේරෙවි. ඉතින් එතකන් ඔබ තව ටිකක් කරගෙන යන්න. සක්මනත් හොඳට කරන්න. හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි, එහෙමනම් අද අපි පැය දෙකක් වගේ කාලයක් ධර්මදේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. මේ අන්දමින් අපි අද දවසේ රැස් කරගත් ආ වූ සීලමු කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. අපි සම්ප්‍රදාය අනුකූලව එත්තාවතා ජාති ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. පොඩි දැනුම් දීමක් තියෙනවා කරන්න. එකක් තමයි එන සතියේ වැඩසටහන කෙරෙනවා. හැබැයි ඊට පස්සේ සතියේ වැඩසටහන කරන්න වෙන්නේ නැහැ උපෝසථයේ දිලා තියෙන නිසා. ඊට අමතරව තවත් එක්කෙනෙක් ප්‍රශ්නයක් නගලා තියෙනවා මේ සයාඩෝ ස්වාමින්වහන්සේගේ මහසි සයාඩෝ ස්වාමින්වහන්සේගේ පොත ගැන. ඒ පොත තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකේ. මේ මම මේ chat එකට දාන්නම් ඒකේ මේ ලිපිණය. හොඳයි.
සාදු 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 පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දිපා නමැති නමස්කාර කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකෙත්තං අනුත්තරං දුන්නබීනේ මයානද්දම් පස්සේ තුන් වන්දි තුන් වරන් චාරිපුත්තාදි තේරාණන් ආපතම් පටි පාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.